పింగతుని, අපේ ජීවිතේ එක එක විදිහට ගෙවිල යද්දී මේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය තේරුම් ගන්න හම්බෙලා තියෙද්දි, තේරුම් ගන්න බැරිලා තියෙද්දි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝකෙට විවර වෙලා තියෙද්දි, ඒ උපන් භූමියේ ධර්මය අවබෝධ කරගන්න බැරුව, මේ සත්‍ය දකින්න බැරුව අපිට මේ ලෝකෙන් අයින් වෙන්නොත් එහෙම ඒක මේ වගේ කාලයක ලැබෙන ලොකුම අවාසනාවක් කියලා තමයි අපට පුද්ගලිකව හැඟෙන්නේ. හේතුව බුදුරජාණන් වහන්සේගේ 15 දුර්ලභයි, ඒ සද්ධර්මයේ දුර්ලභයි, ඒ ආර්යමා සංඝ රත්නයේ දුර්ලභයි, ඒ වගේම තමයි ෂණ සම්පත්තිය ලැබෙන එක දුර්ලභයි, ඒ වගේම අඳගොළු බිහිර නැතුව ඒ සියලුම ධර්මය අවබෝධ කරගන්න තියෙන පරිසරය ලැබෙන එක දුර්ලභයි. ඒ සියලුම දේවල් ගැළපිලා තියෙද්දී, බණත් ඇහිලා තියෙද්දී, උප්පත්තියෙන් බෞද්ධත් වෙලා ඉඳලා සතරපා යන්නොත් එහෙම ඒක ලොකු අභාග්‍යයක්ට වැඩිය සසරක් නැවත ආපස්සට හැරෙනවා. සසර එතර වෙන්න තිබ්බ අවස්ථාවක්, සසරෙන් මිදෙන්න තිබ්බ අවස්ථාවක් ආපහු හැරෙනවා. පිඟතුනි, ජීවිතය කියන එක කොහොමද කියන එක ඔබ මේ දවස් ටිකේ දැක්කනේ. වැස්සට කලින් හිට මිනිස්සු වැස්සෙන් පස්සේ නැහැ. වැස්ස වහින්න එනවා කියලා කියත් මිනිස්සු වැස්ස මගක් වෙද්දි නැහැ. සමහර මිනිස්සු වැස්ස ඉවර වෙද්දි නැහැ. කවුද හිතුවේ මිනිස්සු මැරෙයි කියලා? ගිය මාසීට කලින් මාසේ මේ අවුරුද්ද පටන් ගද්දී විවිධ ව්‍යසන වුණා, විවිධ ප්‍රශ්න වුණා, ව්‍යාපාර බිඳ වැටුණා, වාහන ඇක්සිඩන්ට් වුණා, විවිධ ලෙඩ රෝග ආවා. ඔය හැම එකක් අස්සෙම දේශපාලනයේ විවිධ ක්‍රියාත්මක වීම වෙන්නේ නැති, ඔය හැම එකක් අස්සෙම සිතුවිලි ක්‍රියා වදන් නග මිනිස්සු අන්තිමටම වැස්ස එනවා හයියෙන් වහී කියලාත් කිය මිනිස්සු වැස්සෙන් පස්සේ නැහැ. ඒ හැමෝගෙම නම්බර් එක කාගෑරි ෆෝන් එකක තිබ්බනම් මේ විදිහේ නම්බර් ඩිලීට්. ඒ නම්බරෙන් අය කෝල් එකක් ඉන්නේ නැහැ. මිනිස්සු දාස් ගානක් මැරෙන්නේ නැති අපටත් ආරංචිනු විදිහට. පස්සයට වැළලුණා. පස්සයට. මගුල් ගෙදරක් ගන්නා වගේ ගොඩක් උජාරුවෙන් ගන්න එකන්නේ සමහර මිනිස්සු මානෙට මල ගෙදරත් මලගියක් ගන්න තියා වැළුණ තැනක්වත් හොයා ගන්න බෑ. 2004 එහෙම දෙයක් වුණා අපටත් යන්තම් මතකයි. ඊට පස්සේ කොරෝනා ව්‍යසනාව, යුද්ධ තිබ්බා, මේකත් වුණා. සතියකින් මේකත් අමතකයි. තව අවුරුදු මාස කීපයක් ගියාට පස්සේ මිනිස්සු කියයි වෙන්න මෙතන තමයි නාය ගියේ, මේ දැන් කැලෙත් ඇවිලා. මිනිස්සු අලුතෙන් ජීවිතේ පටන් ගන්නවා ඉන්න කට්ටිය. හැබැයි ඉන්න කට්ටියත් යම් දවසක නොකියම යන්න වෙනවා. කවුද පිඟුතුනේ මේ ලෝකෙට කියලා ආවේ? මව කුසට කියලා දාවේ? මිනිස්සු හැමෝම කැමතිනේ මරණ උපදින්න. ඉපදෙන්න කැමතිනේ අපි. දෙවි ලෝකෙටත් වැඩිය යන්න කැමති, මනුස්ස ලෝකෙට යන්න. හිටිය හැබැයි හිටියට වැඩිය හොඳට. මෙහෙම නෙමෙයි, මීට වැඩිය හොඳට එන්න කැමති. මං අහන්නේ කවුද කියලා ආවේ? කියලා ආවේ නැහැ. කවුද කිය කී ඉන්නේ? මං ඉන්නවා තව අවුරුදු 50ක් ඉන්නවා, 100ක් ඉන්නවා. කවුද කිය කී ඉන්නේ? ඒ වගේම තමයි කවුද කියලා ගියේ? කියලා ගියත්, නොකිය ගියත්, කියලා යන්න බැරි වුණත් හැමෝටම සතියකින් පස්සේ මතකයි. මිනිස්සු බිසි. එනිසා සරණ රැකවරණය තමා තුළ තමාට හදාගන්න වෙයි. ධර්මයේ දීපයක් කරගෙන ජීවත් වෙන්නේ ඔය හිතත් එක්ක. ඒ වෙනුවෙන් ඒ කයේ කාය කර්ම වචී කර්ම මෙහෙවන්න වෙයි. හේතුව ඊළඟ අවුරුද්ද නම් අපේ අන්තිම අවුරුද්ද. අන්තිම පොහොයත් ගෙවුණා. පොහොය ලබද්දී, අන්තිම පොහොය ලබද්දී ලොකක් ගොඩක් මිනිස්සු නැහැ. නමුත් අපිට හැම වෙලම ලොකු විශ්වාසයක්, ලොකු කොන්ෆිඩන්ට් එකක් තියෙනවා අපි ඉඳී කියලා. හැමෝම මැරෙනවා, හැමෝටම අනතුරක් වෙනවා, මට එහෙම එකක් වෙන්නේ නැහැ. අර මැරෙන්න ක්‍රම 1000ක් තියෙද්දි ඒකකින්වත් නැතුව මම පරමාවසින්දි, එහෙම තමයි හැමෝටම හිතෙන්නේ. නිකන් තම තමන් හදවත තට්ටු කරලා බානකොට තමන් පිළිගන්න ලැස්සේ තමන් මැරෙනවා කියලා. හැබැයි දන්නේ නැද්ද? දන්නවා. පිළිගනියද? වචනෙට කියයි. පිළිගන්න ඕනේ. අඩුම් ගානේ හදවතට පොඩ්ඩක් තට්ටු කරලා බලන්න තමන් මැරෙන්න ඉන්න කෙනෙක් කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් එම බය වෙයි. ලොකුම බය. ලැස්ති නැහැ. හැබැයි ලැස්ති නැත්තේ අපිට ඒ ගැන හරි අදහසක් නැහැ. හැම වෙලාවෙම හිතනවා, හැමෝම යනවා, මම දැම්ම යන්නේ. මම ගොඩක් කල් ඉන්නවා. පිඟුතුනි, පරිස්සම් වෙන්න ඕන. පරිස්සම් වෙන්න ඕන. පරිස්සම් කරන්න තියෙන්නේ කය නෙමේ හිත. හිත පරිස්සම් කරගෙන යද්දී කයේ රැකවරණේ අවශ්‍ය නැහැ. මොකද කයේ පරිස්සම නැත්තම් කයේ ලොකු පීඩාවල් ආවොත් ඔය හිත රැහගන්න බෑ. අද අපි කතා කරමු මේක. ඒ නිසා ඒවං උපසංහරති. ඔය සිදුවීම් තමන්ට ගලපල බලන්න. ගොඩාක් මිනිස්සු හනේ හපුයි කියලා ගොඩාක් උදව්පකර කරන හැමදේම කරන එක හොඳයි. නමුත් ඔය කිසිම මිනිසුර හිතෙන්නේ නැහනේ ඒකට රැකවරණයක් දාගන්න ඕන කියලා. හැමෝම ගිහිල්ලා ඒ වෙනින් උදව් උපකාර කරනවා, වෙහෙසනවා, වැඩ කරනවා, මේ නැවත ජීවිත නගා හිටවන කාය කර්ම වචී කර්ම කරනවා. නමුත් ඒ අතර තමන්ට එහෙම දෙයක් වෙයි කියලා හිතෙන්නේ නැහනේ. ඔය පස්සට වැළුණු මිනිස්සු මීට කලින් කොච්චර ඕවගේ දල කරලාද? හැබැයි තමන් තමා දන්නේ මේ ප්‍රතිපදාය කොච්චර යෙදුනද. තමන් තමා දන්නේ අන්තිම පස්කන්දට වතුරට යට වෙද්දි අන්තිමම චිත්තේ මොකද්ද කියලා. ගොඩාක් වෙලාවට බයතුන් දේශනා කරනවා, භාවිතා බහුලී කතා බහුල බහුලව ඇසුරු නිසුරු කරේ මොනවද? සිතින් කයින් වචනෙන් බහුල බහුලව ඇසුරු නිසුරු කරේ මොනවද? එය තමා මතකට එන්නේ. ඒ තමයි ඇදිලා ඉන්නේ. එතන තමයි උපත. වැඩිපුර ඇසුරු නිසුරු උනේ රාගක්කයෝ නිබ්බාණං, දේශක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං, රාග දේශ මොහොලට විරුද්ධ දෙයක් නම්. එය මාර්ගයේ වේ. ඒ රාග දේශ මොහොලට රාග දේශ මොහ සහිත දෙයක් නම් ඒ සසර වේ. ලෙසින ඒ නිසා මේ සිදුවීමුත් දිහා බල්ලා හූල්ලන්න දෙයක් නෙමේ තියෙන්නේ. ඊළඟ අවස්ථාව තම්මන්ට තියෙන බව දැනගෙන මාර්ගයේ හික්මෙන්න. හේතුව පිඟුදුනේ වෙන්න මෙහෙම දෙයක් වෙනවා. මිනිස්සුන්ට ලැබෙන ජීවිතයේ උත්සාහ කරන එක දෙයක් කරන්න. ලැබුණ ජීවිතේ ජීවත් කරවන්න උත්සාහ කරනවා. අපේ ජීවිතයක් ලැබුණාම අපි කරන එක දෙයක් කරන්න, ජීවිතේ ජීවත් කරවන්න. ඒ වෙනුවෙන් තමයි අපි මොන්ටිසෝරිල ක්‍රියාත්මක වෙන්නේ. ජීවිතේ කොහොමද ජීවත් කරවන්න ඕන? ජීවිතේ ජීවත් කරගෙන යද්දී අපට විවිධ හම්බෙනවා. අපේ ජීවිතයට එකතු වෙන දේවල් විද්‍යාවල හම්බෙනවා. ඒවත් එක්ක තව තව ජීවිතේ සංකීර්ණ වෙනවා. අන්තිමටම මිනිස්සෙක් වෙලා ලැබෙන ජීවිතය අපි ගොඩාක් වෙලාවට කරලා තියෙන්නේ. ජීවත් වෙන්න ක්‍රමයක් හොයපු එක. මෙතෙක් ගෙවපු ජීවිතේ හොඳින් ගෙවා ගන්න. මෙතෙක් තිබ්බ ජීවිතේ සතුටින් ගෙවා ගන්න. ඇයි මැරෙයි කියලා අදහසක් නැහැ නේ. ඒ වෙනුවෙන් කැප වෙනවා. ඔය හැමෝටම ඒ වෙලාවට අමතක වෙනවා මේ ලැබුණ ජීවිතේ අය ලැබෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි කියලා. මන්නිකම් වෙන්න මෙහෙම අහන්න, මිනිස්සු කැමතිනේ මිනිස්සෙක් වෙලා ඉන්න? මිනිස්සු කැමතිද මිනිස්සෙක් වෙලා වෙන්න එන ගමනේ? දැන් හැමෝම කියන්නේ අය ඉපදුනොත් ඒ මිනිස්සෙක් නේ. නිකන් කතා කරද්දී අහලා බලන්නකෝ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් කවුද වෙන්න ඕන කියලා. අර නොදන්න දෙවියට වැඩිය මිනිහෙක් වෙන්න තිබ්බනම් හොඳ කියලා තමයි හිතෙන්නේ. හැබැයි ඊට වැඩිය හොඳට, හිටියට වැඩිය හොඳට. කැමතිද මාස 9ක් අර අඳුරු කුටි ඇතුළේ ඉන්න, තමන්ගෙම අසූචි මල මුතුරා ගොඩේ හිත හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඒ වෙලාවේ තිබ්බ ස්වභාවය මතක් වෙන්නේ නැති හින්දායි දැන් අරමුණක් නැතුව අපි ගානක් නැතුව ඉන්නේ. කැමතිනේ හැමෝම. මේ ළඟදී ඔය එක මහත්මියක් හම්බුලා එතුමියට දරුවෙක් හම්බෙන්න. මේ අපි සාකච්ඡාවකදී අපි මං එතුමියෙන් අහුවේ ඒකයි. දැන් ඔබතුමී හරි ආදරෙන් ওই දරුව රැකගලා ගන්නවනේ. දැන් කුස රකින්නවනේ. දැන් කුස රකින්න කෙනාගෙන් ඔය කුසේ ඉන්න කෙනා සතුටින් දුවේ ඉන්නේ. නිකම් මං එතුමියට ඇහුවේ ඔබතුමී නැවත ඔය මානසික මට්ටෙන් ඉපදිලා ඕ වගේ කුසකට යන්න කැමතිද? අසූචි මලමුතුරා ගොඩේ මාස 9ක් ලයිට් නැහැ. AC නැහැ. වතුර ටැංකිය වගේ තමන්ගෙම මලමුත්‍රා ගොඩේ සුද්ධ කරන්න කෙනෙක් නැහැ, හෝදන්න කෙනෙක් නැහැ. ඒකේ ඉන්න කැමතිද මාස 9ක්? ඉන්න කැමතිද? දැන් මිනිස්සු වෙන්න කැමති මිනිසුකින් අහලා බලුණා නම් හරි. කැමති නැහැ. මේ අපහාසයක් කරනවා නෙමෙයි මම මේ ස්වභාවයක් කියන්නේ. අපහාසය තියෙන්නේ තමන් එක්කම තමයි. මොකද මේ හිතක් ගන්න ಜಾති වෙනවනේ මේක. ඒ කියන්නේ ලොකුම අපහාසය. ඊට කලින් මේ ටිකක් අපි කතා කරන්නේ. මව කුසේ ඉන්න කැමතිද මාස 9ක්? ඔය අසූචි මලමුතුරා ගොඩේ ඔක ඉන්න කැමතිද? කවුද කැමති? දැන් අපෙන් ඇහුවොත් එම් මැරිලා මිනිස්සෙක් වෙන එක 100% ෂුවර්. ඔය ස්වභාවය පොඩ්ඩක් හිතලා බලන්න. ඊට පස්සේ එළියට එනවා. ඇස් දෙකවත් ඇරෙන්නේ නැහැ සතියක් දෙකක් තුනක් මාසයක් යනකම්. මාස 6ක් 7ක් 8ක් යන අඩු ගන්න ගෙදර කට්ටිය අම්මා තාත්තගෙන ඡායාව හරි තේරුම් ගන්න. ඒ දෘෂ්ටි ටික එන්න. අසීයෙන් ඉන්නේ. අසෝජි මලමුතුරා ගොඩ ඉන්න තියෙන්නේ. මිනිස්සෙක් වෙමුද? ඒ ඕන්නේ නැහැ. මොන්ටිසෝරින් අයන් ලියලා ඕ ලෙවලුත් තියෙනවා, ඒ ලෙවලුත් තියෙනවා, කැම්පස් යන්නත් තියෙනවා. යන්ද? අයපාරක්. විවාහය නම් පොඩි ජොලියකුත් තියෙනවනේ. ඉගෙන ගන්න එක ජොලිද? ජොබ් එක අලුතෙන්ම ජොබ් එකක් පටන් අරන් මුල් මාස 4-5 යන එක ජොලිද? නෑ නෑ, ඒ ඔක්කොම අපට අමතකයි. වචනයක් දානවා, මිනිස්සෙක් වෙලා තිබ්බනම් අය පාරක් නිවන් දකින්න හරි පුළුවන්. මුකුත්ම නැත්තම් හොඳයි. නමුත් තාම ෂණ සම්පත්තිය තියෙනවා, සියල්ලම සම්පූර්ණයි. තාම මේ දහම වැටහෙනවා, තේරෙනවා, අවබෝධ කරගන්න පුළුවන්. කලණ මිත්‍රයෝ ඉන්නවා, අහගන්න පුළුවන්. ධර්මයේ හැසිරෙන්න පුළුවන්. රැකවරණේ තාම තියෙනවා. එහෙනම් මේ වෙලාවේ මිනිස්සේ දෙවියෙක් වෙන්නේ නෙමේ. මේ වෙලාවේ ලැබුණ ජීවිතේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන. නමුත් ඒක ලේසි නෑ. ඒකයි කියන්නේ බුදුවරු දේශනා කරනවා කාමය කියන්නේ දඬුවමක්. කාමයේ දඬුවමක්. ඇයි දඬුවමක් කියන්නේ? නොකර ඉන්නත් බෑ, කරලා වැඩකුත් නෑ, අන්තිමටම සසරෙන් කෙලවරකුත් නෑ. දඬුවමක්. තමන් විසින් තමන්ටම දී ගන්න දඬුවම. ඒ දඬුවම කොච්චරද කියනවනම් අපි හිතනවා අපි දේවල් ලබනවා, අපි දේවල් ගොඩනගනවා, අපි දේවල් ලබා ගන්නවා කියලා. නමුත් අඳුන ලබාගත දෙයක්ුත් නෑ. පුදුම උගුලකට මේ කාම ලෝකේ වැටිලා ඉන්නේ. ඒක තමයි බුදුවරු දේශනා කරන්නේ. උන්වහන්සේලාගේ අවබෝධය නැවත වෙනස් වෙන්නේ නැහැ. අකොප්පා මේ චේතෝ විමුක්ති. මේ සසර ගමන යන සත්වයාගේ මෙන්න මේ ස්වභාවය අවබෝධ කරාට පස්සේ ඒ විමුක්තියට පත් වුණ මාර්ගය නැවත ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට ඇතුළු මාර්ගය ගුණස් කරන්න බෑ. ඒක සත්‍ය. එහෙනම් කොහොම හරි බුදුන් සරණ යන්න ඕනේ. ගාථා වලින් විතරක්ම නෙමෙයි, වන්දනාවෙන් විතරක්ම නෙමෙයි, ප්‍රතිපදායෙන් විතරක්ම නෙමෙයි, උන්වහන්සේ කියපු මාර්ගය තුල සත්‍ය අවබෝධ කරගෙන ඒකට නිතර නිතර එකම දෙයක් කරන්න නිතර 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 බණ අහන්න වෙනවා. ධර්ම සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි ඒක වෙන්නේ. පිඟතුනි, ඒ නිසා මේ අවුරුද්දට සිදුවීම් කොච්චර වෙන්නේ නැද්ද? මේ අන්තිම සිදුවීම් ටික මේ මාස වෙන එකයි මම මේක නිකන් කතා කරන්න ගත්තේ. සසර කොච්චරද කියනවා නම් ඊයේ මට ඒක නායකහමරුම කතා කරන උන්වහන්සේ කියනවා, උන්වහන්සේගේ පන්සලේ තියෙන්නේ උන්වහන්සේ ඇඳන් හිටපු සිවුර විතරයි. මුළු පන්සලම යට වෙලා. අපි දන්න මෙහි ඉඳලා ගිය අනගාරික මහත්තයෙක්ගේ එතුමා ගියා ගෙදර, තාත්තට අසනේ පින තාත්තා නැති වුණා. මට ආරංචි වුණ විදියට උන්වහන්සේ හාමුදුරනමක් නැහැ අන්තිමට පන්සෙ කුල දී ගන්න. මට අපේ හාමුදුරනමක් කියනවා, ස්වාමීන් වහන්ස එකම එක හාමුදුරනම වැඩියේ ඒ තමයි අපේ කල්ලණ මිත්‍ර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ වඩිද්දි උන්වහන්සේ ගැටේ අතේ වටාපතක්වත් තිබ්බේ නැහැ කියලා. ඒකත් නැහැ. උන්වහන්සේලා අකම්පිතව ඉන්නවා. හැබැයි කම්පිත මිනිස්සු මෙරිලා යනවා. ඒ නිසා හරියට පාන්සි කුලයක්වත් තියාගන්න බැරි වෙයි. ඒ නිසා අපි හිතන් ඉන්නවා නම් පිනු එතනින් හරි ගොඩ යන්න. ඒ chance එකක් ඉවරයි. ඒ නායක හඳුරු මට ඔයිට කලින් කියලා තියෙනවා, අපේ හඳුරුනේ කොරෝනා කාලේ මම ගිහිල්ලා පාන්සි කුල දුන්නා. මීටර් ගාණක් ඈත් ඉඳලා නොපෙන්න පෙට්ටියකට, S2 මාන නැති පෙට්ටියකට පාන්සි කුල දීලා ආවා. උන්වහන්සේ ගිය සතියේ පාන්සි කුලයක් දෙනවා වටාපතක්වත් නැතුව. හැබැයි පාන්සි කුල නෙමේ ප්‍රශ්නේ, ඒ මිය ගිය මිනිස්සු මොනවා කරගෙන ඇද්ද? මැරෙන එක නම් නෙමේ ප්‍රශ්නේ පිඟතුනේ, මැරුණට පස්සේ උපදිනවනේ. මැරෙන එක නෙමේ ප්‍රශ්නේ, මැරෙන්න පස්සේ උපදිනවා කොහෙද? දැන් තමයි හොඳම ටික පටන් ගන්න ඊට පස්සේ. මිනිස්සු හිතන් ඉන්නවානේ මැරුණට පස්සේ ප්‍රශ්නේ ඉවරයි කියලා. නෑ, ප්‍රශ්නේ පටන් ගන්න ඇත්තට මෙතනින්. ඇත්තටම ප්‍රශ්නේ පටන් ගන්න මැරුණට පස්සේ. එතකන් තියෙන ප්‍රශ්න නෙමෙයි. මම වෙන්න මෙහෙම අහන්නම්. දැන් අපි හිට අනිද්දර 12 වෙනිදානේ 12 පිළිකර දාහනයක් තියෙනවා. අර ඊයේ ගිය සැරේ නායකහමෝ කිව්වා වගේ මාසෙට පාරක් හෙවත් අවුරුද්දේ පාරකට මතක් වෙනව නෝක. අපේ ළඟම ඥාතීන් මැරිලා ගියානේ. මේ වෙලාවේ කොහේ ඇද්ද? දැන් ඔබේ මේ වෙලාවේ ජීවත් වෙන ඥාතීන් නම් ගෙදර ඉන්නවා. සමහර කට්ටිය වැල්ට ගිහින් ඇති. සමහර කට්ටිය කැම්පස් වල ඇති. සමහර කට්ටිය මොන මොන හරි වැඩවල ඇති. දැන් ඔබ දන්නවනේ ඔබේ මේ වෙලාවේ සුජීවත්ව සිටින ඥාතිය කොහෙද ඉන්නේ කියලා. හැබැයි මරුණ කට්ටිය ඔබ අද ජීවත් වෙන ඉඩම අරන් ගේ හදපු ඔබේ ඥාතිරික කොහෙද ඇත්තේ? මිනි පෙට්ටිය ගෙදරින් අයින් වුණාට ඒ ඥාතියට මොකද උනේ කියලා හෙව්වද අපි? නෑ. කොහෙද? තමන්ගෙන ඉඳලා හිතලා බලන්න තමන්ට හැමුණොත් එහෙම. දැන් ඉන්න ගියක් තියෙයිද? දැන් මිය ගියා කෙනෙක්. එයාට දැන් ඉන්න ගියක් තියෙයිද? ඉන්න ගියක් ඕනේ නැහැ. අඳින්න ඇඳුමක් කඩෙන් ගිහින් ගමුද? කඩෙන් ගන්න ඇඳුමක් තියෙයිද? ඒ වගේම තමයි බඩගිනියෙදි කන්නේ කොහෙන්ද? වැස්සට ඉන්නේ කොහෙද? එතකොට ඉතින් හිතෙනවා මරුණට පස්සේ ඕකෙ තින් මොකක් වුණා මොකද වෙන්නේ? මොකක් වුණාම නෙමෙයි වෙන්න තියෙන හොඳම ටික වෙන්න පටන් ගන්න මරුණට පස්සේ තමයි. ඔය මරුණ කට්ටියෙන් පොඩ්ඩ හොයලා බලන්නකෝ. එහෙම නැත්නම් අත්දැකීමට ගන්නත් පුළුවන්. හැමදේම අත්දකින්න අත්විඳින්න අපි කැමතිනේ. අත්දැකීමට ගන්න පුළුවන්. පිඟුතුනි බය වෙන්න එපා වීරිය උපදව ගන්න. බය වෙන්න එපා ධර්මයේ හැසිරෙන්න තියෙන අලසකම නැති කර ගන්න. බය වෙන්න එපා මේ ෂණ සම්පත්තියත් එක්ක ලැබුණ මේ පුණ්‍ය විපාකයේ භුක්ති විඳින්න. හේතුව නිවන් දකින්න පින් තියෙන මිනිස්සුයි මේ ධර්මද්වීපයේ ඉපදිලා ධර්මයේ තේරුම් ගන්න බැරුව මිය යන්නේ. ධර්මයේ තේරුම් ගන්න බැරුව මිය යන්නේ. ඒ නිසා බය වෙන්න නෙමෙයි තියෙන්නේ, පොඩ්ඩක් හිතලා බලන්න. නිකම් බන ටිකක් අහන්න හිතෙන්නේ නැත්නම්, ධර්මයේ හැදෙන්න හිතෙන්නේ නැත්නම්, පව් කර කරම ඉන්න හිතෙනවා නම්, ඊර්ෂියාවෙන් ඉන්න හිතෙනවා නම්, තරහෙන් ඉන්න හිතෙනවා නම්, තමන් මැරෙන කෙනෙක් බව සිහිපත් කරගන්න. තමන් මැරුණට පස්සේ තමන්ට වෙන දේ සිහිපත් කරගන්න. අපි කොහොමත් දසවස්තුක මිත්‍යා දෘෂ්ටි නෙමෙයි ඉන්නේ, නැත්තම් මෙතෙන් ඉන්නේ නැහනේ. ඒ කියන්නේ මරණයෙන් මතු උපතක් නැහැ කියලා කියන්නේ නැහනේ අපි. අපි පරමාර්ථයේදී කතා කරනවා, නමුත් සම්මුතියේදී කතා කරනවා නේක. මේ ධර්ම අවධකත ශ්‍රමණ බ්‍රාහ්මරු ඉන්නවා, මව ඉන්නවා, පියා ඉන්නවා, අපි අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ටිකක් ඉහළට ආ මිනිස්සුනේ. එතකොට පොඩ්ඩක් බලන්න. එතකොට සමහර වීරිය නැත්නම් වලට වීරිය හැදෙයි. මේ බුදුරජාණන් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරා පින්වත් මහණෙනි, මේ ලෝක සත්වයාට ධර්මයේ හැසිරෙන්න, පාපෙන් ගැලවෙන්න හිතෙන්නේ නැත්තේ ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ, මේ සත්වයාට තේරෙන්නේ නැහැ තමන් මරණය උරුම කරගෙන ඉන්නේ කියලා. ඒක අමතක වෙන හැම තැනම ඕන පාපයක් කරන්න, ඕන නරකක් කරන්න මිනිස්සු කැමති. බණටි ගහද්දි නිින්ද යනවනම්, තරහෙන් ඉන්න හිතෙනවනම්, අකුසල් වල යෙදෙන්න හිතෙනවනම්, අකුසල මානසික මට්ටමෙන් අයින් වෙන්න බැයි නම්, පෞසහග දේවල් පුරුදු ජීවිතය ඇතුළත් වෙලා තියෙනවනම්, හිතලා බලන්න, සිහිපත් කරගන්න මරණනුස්සතිය, මැරණ කෙනෙක් බව සිහිපත් කරගන්න. පිංගතුනේ, එතකොට ඔබට හැම වෙලාවෙම මේ ධර්මයේ තියෙන අගිය තීරේ නැත්තම් තීරෙන්නේ නැහැ. නැත්තම් මේක ඉවෙන්ට් එකක්. ධර්මයේ හැසිරීම ගොඩක් වැඩි ඉවෙන්ට් එකක්. සමහරට අවුරුද්දේ මෙච්චරක් බණ ඇහුවා, මෙච්චරක් ආවා, ඔක්කොම කරා. දැන් මේ අවුරුද්ද ඉවරනේ. තමන් බලන තමන්ගේ ජීවිතේ කොච්චර තමන් ඇවිල්ලා තියෙනවද ඉස්සරහට. ඔබේ මානසික ස්වභාවය, ඔබේ මානසික දියුණුව, ඒක අත් දකින්න පුළුවන් එකක්, අත් විඳින්න පුළුවන් එකක්. අනිත් සියලුම දර්ශන මේ ලෝකේ තියෙන පින්වතුනේ විශ්වාසයක් මත යන්නේ. මේ ලෝකේ තියෙන සියලුම ආගම් විශ්වාසයක් මත යන්නේ. මෙහෙම කරොත් මෙහෙම වෙයි විශ්වාසයි, මෙහෙම හිටියොත් මෙහෙම වෙයි විශ්වාසයි, මෙහෙම හිටියොත් ස්වර්ගයට යයි, මෙහෙම දේවල් කරොත් ස්වර්ගයට යයි, කරොත් හෝ හිටියොත් ස්වර්ගයට හෝ ඒ අහවල් විමුක්තියට පත්වේ කියලා විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඒකට ගොඩාක් දේවල් කරනවා, හොඳ විදිහට ඉන්නවා. හැබැයි ඒ කරන්නේ ඉන්නේ එකම එක දෙයක් උදෙසා, විශ්වාසයක් නිසා. මෙහෙම දෙයක් වෙයි, ඒ විශ්වාසය තමයි ඇත්තරම සම්මුති බෞද්ධයට තියෙන්නේ. ඒකනේ බෝඩ් එක ගහන නිවන් සැප ලැබේවා කියලා, ඒකත් විශ්වාසයක්. හැබැයි නිවන කියන එක දැන් හිතන්නකෝ, දැන් හෙට අනිද්දාට අවුරුද්ද පටන් ගන්නවා, ජනවාරි පළවෙනිදා පටන් ගන්නවා. අපි හැපි නිව් ඉයර් කියලා විශ් කරනවා නේද? කරලා යටින් කියන්නකෝ. ඇයි හිනා වෙන්නේ? ඉතින් කියන්නකෝ, මේ වසර තුලදීම ඔබතුමාට ඒ අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් සැප ලැබේවා කියලා කියන්නකෝ. ෆෝන් එක කනහර අනිත් පැත්තෙන් ඊයයි. කීවොත් එහෙම මේ අවුරුද්දේම වහවා අජරාමර උතුම්ම නිවන් සැපේවා කියලා කීවොත් එහෙම මොකද වෙයිද? මොනවා වෙයිද? තෙරුවන් සරණයි කියනක ඕකේ. නිකන් ඉතින් ඒක නෙමෙයිද ලොකුම සැපය? නිවන් සැප නෙමෙයිද? ඉතින් ඕක නෙමෙයිද ජනවායි පලන්දර කරන්න තියෙන ලොකුම 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 අදිෂ්ඨානය හෙවත් ලොකුම ප්‍රාර්ථනය හෙවත් ලොකුම ලොකුම ශාන්තිය? කොහොම වෙයිද කීවොත් එහෙම එක්කෙනු දෙනවා කියලා බලන්නකෝ. එහෙම නෙමෙයි, තමන්ට කවුරු කියොත් පොඩ්ඩක් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. තමන්ට චුට්ටක් ගැස්සේ ලෑස්ති නෑ. ඇයි ඒ? මිනිස්සුන්ට තියෙනවා නිවන ගැන විශ්වාසයක්.
මිනිසුන් තියෙන විශ්වාසයක්. ඒකයි. හැබැයි නිවන කියන්නේ අත් දකිමින් අත් විඳිමින් යන පරමාර්ථ සත්‍යයක්. ඒකයි මේ ශාසනය විතරයි මේ ශාසනය මේ නිවන් මඟ කියන එක නිවන් මඟ වැඩෙනවා. හෙවත් නිවන් මඟ කෙරෙනවා. මේ ධර්ම මාර්ගයේ යද්දී අත හරින්න ඕනේ නැහැ, අත හැරෙනවා. අනිසියලුම දර්ශන සහ අනිසියලුම ආගම් දින අත හරින්න උගන්නන්න. අත හරින්න උගන්නන්න. භෞතිකයේ අත හරින්න උගන්නවා. තමන්ට පරිබාහිරින් දෙන දේවල් අත හරින්න උගන්නවා. මේ කය අත හරින්න උගන්නනවා. ඒ අත හරින්න උගන්නන්නේ යම් දවසක තියෙන විශ්වාසයක් මෙහෙම දෙයක් වෙයි කියලා. මෙහෙම දේවල් අතහැරලා ගියොත් මෙහෙම වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මේක එහෙම ගන්න මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ශාසනේ අත හැරෙන එකක්. හැයන්නේ වෙනස් වෙන්නේ. ඇලපිල්ලෙන් වෙනස් වෙන්නේ. අත හරින්නේ අත හැරෙනවා. effortless වීරියකින් කරන එකක් නෙමෙයි. වීරිකින් කරන කොටසක් තියෙනවා. හැබැයි ධර්ම මාර්ගයට ආවට පස්සේ අතහැරෙනවා. අපි කතා කරමු දෙයක වෙලා තිබ්බොත්. කාන්ති කියන එක කොතනින්ද පටන් ගන්නෙ? කාන්ති වලින් පටන් ගන්න කොහොමද මේ කියන්නේ කියලා. අතහැරෙන ප්‍රතිපදාව තියෙන මේ මාර්ගයේ හරියට අනුගත වුණොත් අතහැරෙනවා. ඒ අතහැරෙන්නේ භෞතිකයේ නෙමෙයි. ඒ අතහැරෙන්නේ චිත්ත අභ්‍යන්තර නැගෙන කෙලෙස්. කෙලෙස් අතහැරෙනවා. භෞතිකයේ හැමම තියෙනවා. ඒකයි බුදුවරු කවදාවත් භෞතිකයට වෛර කරේ නැහැ. දේවදත් ඇවිල්ලා පංච වර ඉල්ලද්දි ඒ කාලේ මම අහලා තියෙන විදිහට ඔය හිටිය එක ස්වාමීන් වහන්සේක් උදායි කියලා. ඔය සංඝාසෙසෙම ගොඩක් වුණ ස්වාමීන් වහන්සේ නම පස්සේ අරහතට පදලා පිරිනම් පෑ. මට මතක විදිහට කුමාරකාශ්‍යප මහරහතන්සේ තාත්තා. මගේ මතකේ නිවැරදි නෑ, හරියටම මතක නෑ ඩේට එක. ශාක්‍යෙක් උන්වාසක තිබිලා තිනවා ජේතවනාරාමේ කුටියක්. ඒ කුටිය බලන්න පවා ජේතවනාරාමේ මිනිස්සු ආවට පස්සේ ජේතවනාරාමේ ලස්සන බලන ආවට පස්සේ මිනිස්සු උන්වාසේ කුටියත් බලන්න යනවලු. එච්චර ලස්සනයිලු ඒ කුටිය. ඒ ජේතවනාරාමේ වැඩපුර ස්වාමීන් වහන්සේ මේ කුටියක් එච්චර ලස්සන නම් එච්චර සැපහසුව තිබ්බන සමහර විට සුගන්ධ කුටිය කොහොම තියෙන්නේ නැද්ද භාග්‍යතුන් වහන්සේගේ? කොහොම තියෙන්නේ නැද්ද? රංකහරු අතුරුල හදපු විහාරයනේ. වස් 19ක් 20ක් වැඩ හැදපු තැනනේ. කොහොම ලස්සනට තියෙන්නේ නැද්ද? ඔතෙන් නෙවෙන දේවදත්ත කියන්නේ. භාග්‍යතුන් වහන්ස භික්ෂුව හැම වෙලාවෙම වෘක්ෂමූලික විය යුතුයි. ගල් ගුහා වනාන්තර ඇතුළු කරන ජීවත් විය යුතුයි. ගස් මුල ජීවත් විය යුතුයි කියලා වර පහක් කිල්ලුයි. බුදුරන් වහන්සේ කිව්වා ඊට පස්සේ කැමති නම් ඉන්න, කැමති කට්ටිය මෙහෙමත් පුළුවන් මෙහෙමත් පුළුවන්. ඒ වෙලාවේ 500ක් භික්ෂුන් ගියානේ. ඕක මේ ළඟදී අපි හාමුදුරුවෝත් එක්ක කතා කරපු පොයින්ට් එකක්. සංඝයා මැද ඇවිල්ලා ඒ කතාව ඒ වර පහ ඉල්ලුවේ. ඔබ වහන්සේට බේත් කරන්නේ රජුරුවන්ගේ වෛද්‍යවරයානේ. ජීවක පරම්පරාවනේ උදකම් කරන්නේ. ඇයි එහෙම කරන්නේ ඔබ වහන්සේ? පූතිමූත්තෙන් යපිය යුතුයි භික්ෂු වුණාට පස්සේ. ඔබ වහන්සේලා භාග්‍යතුන් වහන්සේලු පිරිස රජමාලිගයට දන් වලට වඩනෝනේ. රජවරු සිටුරු දෙන දන්නේ වළඳන්නේ. ඒ වගේ දර කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාතික විය යුතුයි. ඔබ වහන්සේලා රජවරුන්ගෙන් දෙන ඒ සිවුරුන අඳින්නේ. ඒ නිසා පාන්සිගුලක විය යුතුයි. ඔබ වහන්සේලා මස් මලු සුඳර වළඳනවානේ. නිර්මාංශික විය යුතුයි. ඔය පහ ඉල්ලද්දි රැඩිකල් නැද්ද ඔය පහ? හිතන්න, අපි ධර්මය අවබෝධ කරලා නැත්තම් මහාවීරියෙන් නිවන් දකින්න නම් ආවේ ජේතවනාරාමෙත් එච්චර ලස්සන තිබ්බනම් රහතන් වහන්සේලා අඳුරන්නේ ධර්මය අවබෝධ නැත්තම් රහත් වඳුරන්නේ නැහැ නේ කොහොමද? බුදුහාමුදුරුවෝ කොහොම අඳුරන්නේත් නැහැ. බණ අහනවා විශ්වාසයි බොහොම හොඳයි. නමුත් ධර්මය ආබුදුනුත් විතරයි අවිච්ඡ ප්‍රසාදේ හටගන්නේ. සෝතාපන්න ඵලයෙන් මෙහානම් තියෙන්නේ ඕන වෙලාවක වෙනස් වෙනවා. ඕන පැත්තකට වැටෙනවා. දෘෂ්ටි වෙනස් කරන්න පුළුවන්. දෘෂ්ටි බිඳෙලා නැහනේ. සමහර සෝතාපන්න මාර්ගයේ ඉන්නවා සමහරට, ධර්ම මාර්ගයේ ඉන්නවා. නමුත් සමහරට අවබෝධයේ නැහැ. නිකන් ඔබ හිතලා බලන්නකෝ ඔබ හිතන මොකක් හිතේද කියලා. ඇයි දේවදත්ත කියන්නේ කවුද? රජ කුමාරේ, සිද්ධාර්ථ කුමාර කියන්නේ රජ කුමාරේ. එහෙනම් මෙයා මේ ඉල්ලන්නේ තරහටත් දැන් හිතෙනවනේ තරහට නෙමෙයි මේ ඉල්ලන්නේ කියලා. ඇයිද මෙයාත් රජ කුමාරෙක්, මෙයා රජ කුමාරෙක්. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ මොකක්ද ඕනලා තියෙන්නේ? රජ සැප විඳින්න. එහෙම හිතෙන්න පුළුවන්. ඉතින් එහෙම හිතුණානේ 500ක් ගියානේ. ඔය කියන්නේ 500 කියලා. තව කොච්චර කියන්නේ නැද්ද? ඒ ගිය ලිච්ඡවි කුමාරවරු. හිතලා බලන්න ඔබ එතන හිටියනම් ඔබට හිතෙන්නේ නැද්ද ඒ අදහස් ටික සාධාරණයි කියලා? ඒ දැන් ඒක සංගය තව කොච්චර ඔය කරුණු පහ තව කොච්චර විදිහට විස්තර කරන්නේ නැද්ද? විස්තර කරන කියන්නේ නැත්තේ හේතු යුක්ති සහගතවන කියන්නේ සමහරට. එහෙම කියද්දි අපි එතන හිටියනම් ගොඩක් වෙලාවට ධර්මයත් කරලා නැත්තම් ගොඩක් වෙලාවට කායපැත්තද බොහෝට ගන්නවන ගන්නේ. අපට හිතෙනවා අර දේවදත්තගේ කතාව ඇත්ත කියලා. වීරිය කරන්නම් මෙහෙමනම් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. සමහර හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට මේ සුගන්ධ කුටි අතහරගෙන බරතව ඔහොම කියන්නේ. එහෙමත් හිතෙන්න පුළුවන් සමහරට. ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ නැහැ. ඒනේ අන්තිම දේවදත්තගේ හමුවයි මෙතනින් පස්සේ හමු වෙන්න බැරුණානේ. බුදුහා දේශනා කරන්නේ දේවදත්තට අදින් පස්සේ මා සම්මුඛ වෙන්න පිනක් තිබ්බනම් ඒකත් අදින් ඉවරයි කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට අභියෝගුණා. ගලක් පෙරළුවා වගේටත් එහා එකක් ඒක. අවබෝධයේ අභියෝගයට ලක් කරා. බුදුරජාණන් අවබෝධයේ එදායින් පස්සේ තමයි දකින්නවත් තිබ්බ පින ඉවරයි. ඒ ගී ගමන්නේ අප හොයාගෙන එද්දි මොහොම හම්බෙන්න බැරි වුණේ. නමුත් බලන්න ඒ තර්ක හරි තාත්විකයි නේ දේවා. ඒකයි බුදුරජාණන් වහන්සේට කවදාවත් මේ බාහිර වස්තු ප්‍රශ්නයක් වුණ නැහැ. උන්වහන්සේ කියපු ක්‍රම ටිකක් තියෙනවා. හැබැයි උන්වහන්සේ ඊට එහා තැනක් කතා කරා. උන්වහන්සේ ඊට එහා අවබෝධයක් ගැන කතා කරා. උන්වහන්සේ කතා කරේ මේ මුල් ලෝකයේම කතා කරා භෞතිකයක් ගැන. මේ මුල් ලෝකෙටම භෞතිකයේ ප්‍රශ්නයක් වුණා. හැබැයි බුදුරුන්ට ප්‍රශ්නයක් වුණේ භෞතිකයේ නෙමෙයි. භෞතික කයක් ඇතුලේ හැදෙනවා හිතක්. මොහතක් මොහතක් ගැන වෙනස් වෙන හිතක් හැදෙනවා. ආන් ඒ හිත අවබෝධ කරගන්න විදිහ තමයි උන්නට ප්‍රශ්නයක් වුණේ. ඒ නිසා තමයි උන්වහන්සේ ගුරු ගාණ්ඩ ගියේ. ආන් ඒක අවබෝධ වුණාට පස්සේ මේ බාහිර ලෝකය කියන එක මේ සෙන්සස් වලට ඇතුළේ වෙන ලෝකය කියන එක හේතුවක් විතරයි. මේ හිත හැදෙනලා තේරුම් ගතට පස්සේ මේක සැප දුක හැදෙන්න හේතුවක් නොවේ කියන එක තේරුම් ගතට පස්සේ බාහිර ලෝකයේ සම්බන්ධයෙන් උන්වහන්සේට කතාවක් නැහැ. ඒ නිසා තමයි මේ ලෝකේ හැමදේම අත්හරින්නේ මිනිස්සු අතහැරලා දියුණු වෙන්න හදන්නේ, මිනිස්සු අතහැරලා සුගතියට යන්න හදන්නේ මේ හිත තේරුම් ගන්න බැරුණ හින්දා. හැබැයි යම් දවසක මේ හිතේ ස්වභාවය අවබෝධුණා නම්, ඒක අවබෝධන පටන් ගත්තා නම් ආන් ඒක අත් විඳින්න පුළුවන්. ආන් ඒ අත් විඳිනවා කියලා කියන්නේ පිඟුතුනි එතනින් පස්සේ තියෙන්නේ විශ්වාසයක් නෙමෙයි, අත්දැකීමක්. ඒ අත්දැකීම බොරු කරන්න බෑ. ඒ අත්දැකීම නැවත ආපහු හරවන්න බෑ. ඒකයි බුදුරණවා සීහනාද කරේ. මාගේ චේතෝ විමුක්තිය අපව හරවන්න බෑ. මාර්ගයට හරවන්න බෑ. එහෙනම් යමෙක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් එතනින් පස්සේ ඒ යන මාර්ගය අපව කාටවත් හරවන්න බෑ. හේතුව හරවන්න බැරි විශ්වාසයක් හින්දා නෙමෙයි. හරවන්න බැරි ඒක අවබෝධයක්. ඒ අවබෝධය අත් දකින්න පුළුවන්, අත් විඳින්න පුළුවන්. ආන් ඒ අවබෝධයට පත් වෙන මගක් තමයි මේ ධර්මය කියලා කියන්නේ. ඒ නිසා කවදාවත් බුදුවරු මේ ලෝකේ මුනිවරු භෞතිකයට වෛර කරේ නැහැ. උන්නහට කවදාවත් භෞතිකයේ ප්‍රශ්නයක් උන්නේ නැහැ. භෞතිකයෙන් එහා තියෙන මේ භෞතිකයේ ඇසුරු කරගෙන භෞතිකයේ වෙන් කරගන්න භෞතිකයේ මම මගේ කරගන්න භෞතිකියත් එක්ක එලිලා ගෙතිලා යෙදිලා ඉන්න හැදෙන හිතේ ඇත්ත දැක්කට පස්සේ භෞතිකය කියන්නේ හුදෙක් තමන්ගේ සියුපස රැස් කාරණයක් විතරයි. එනිසා නිදහස් වෙන්න පුළුවන් මේක තේරුම් අරන් යද්දී. එනිසා ඔබ හැම දිනාම මේ ලෝකේ දේවල් වෙන්න පුළුවන්, රටේ දේවල් වෙන්න පුළුවන්, අවට දේවල් වෙන්න පුළුවන්. ඔය හැම දෙයක්ම වෙද්දී අපට හැම වෙලාවෙම ප්‍රශ්නේ තියෙන්නේ භෞතිකයත් එක්ක. භෞතිකයත් එක්ක ප්‍රශ්නයක් හැදෙද්දී ඒකට කයෙන් වචනෙන් යමක් කරන්න පුළුවන් හිතින් හිතලා. නමුත් එතන විමුක්තියට පත් වෙන්න බෑ. ඒ නිසා භෞතිකයේ තුල තියෙන යථාර්ථය තේරුම් ගන්න වෙනවා. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න. අපි මේ සිදුවීම් වෙලා අපටත් යම් දවසක ඔහොම පස් යට වැටලා මැරුණොත් එහෙම, ඔහොම දියේ ගිල්ල මැරුණොත් එහෙම, මට වෛද්‍යවරයෙක් කිව්වා මම මේක ඇත්තද බොරුද දන්නේ නැහැ, වේදනාකාරී මරණලු දියේ ගිල්ල මැරණ එක මම ඒක ඇත්තද බොරුද මන් දන්නේ නැහැ, වේදනාකාරී මරණලු ඔය දියේ ගිල්ල මැරෙන්න ගිය මැරෙන්න ඔන්න මෙන්න තිබිලා අත්දැකීම් තියෙන මහතුරු දෙහුන් දෙනෙක් මාත් එක්ක කතා කරලා තියෙනවා. අන්තිම මොහොතේ හිතෙන දේවල් එක මහත්තයෙක් මට කිව්වා, අපේ හාමුදුරනේ මට මුළු ජීවිත කාලෙම අවුරුදු ගාණකින් අමතක මතක් වුණ නැති පුදුම දේවල් පුදුම පවු ටික මතක් වුණා කියෝ යට ඉද්දි. අන්තිමට බුදුරහාඳුර මතක් වුණ වෙලාවේ කකුල ගැහුවා කියලා පොළොවේ, අර පොළොවේ ඊට පස්සෙන් උඩාවා කියලා කිව්වේ. ඉතින් පුදුම ඒ අත්දැකීම් කතා කරනවා. මං අහලා තියෙන විදිහට වේදනාකාරී මරණෙලු, වේදනාකාරී මරණ. ඇත්තද බොරුද දන්නේ පිඟුදුනේ, එහෙම මිනිස්සු මැරුණනේ දැනි දැන්නේ මැරෙන්නේ. ඒකයි ඊට පස්ස තම හොඳම ටික පටන් ගන්නෙ. හිතෙන දේවල් කරන්න බෑ, කියන්න බෑ. භෞතික ලෝකයේ සුජීවත් මිනිසුත් එක්ක ගනුදෙනු කරන්න බෑ. පුදුම දුක්ඛිතයි. අයිප දෙන්න නෙමෙයි පිඳුනේ, සසරටවත් එන්න හිතන්න එපා. වීරිය කරන්න. වීරිය කරන තැන සද්ධර්ම ශ්‍රවණයට අංක එක දෙන්න. ධර්මේමයි එකම රැකවරණය. ධර්මේමයි කල්‍යාණ මිත්‍රය. ඒකයි බෞද්ධ දේශනා කරේ මටත් ගුරු වෙන ධර්මයේ කියලා. උන්වහන්සේ ගුරුකුට සැලකුවේ ධර්මයේ. ධර්මයේ කියන නමුත් දැන්නේ මේ විශ්වයේ. මේ විශ්වයේ සත්‍ය, මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය. පිඳුනේ ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. අපි අපටම දඬුවම් දී ගන්න ගමන් ඉන්නේ. කවුරුත් අපට දඬුවම් කරන්න ඕනේ නැහැ. මං නිකන් වෙන්න මෙහෙම අහන්නම්. ගම් වතුරකින්, කුණාටුවකින්, ඇක්සිඩන්ට් එකකින් තමන්ව මරන්න පුළුවන් එකපාරයි. හැබැයි මම මාව කීපාරක් මරාගත්තද සසරේ? මම ගම් වතුරෙන් මැරුණ එකපාරක්. මම සුනාමියෙන් මැරුණ එකපාරක්. මම හයිස අනතුරකින් මැරුණ තව පාරක්. හැබැයි ඒවා එකපාර එකපාර වුණාට මම කියන කෙනා කීපාරක් මැරුණද? අපට දැනුත් බයක් තිනවනේ මම අනාගතයෙන් මැරේ කියලා. කීපාරක් මැරිලද මම? හිරෝෂිමාවට බෝම්බ දාලා එකපාරයි මැරුණේ. හැබැයි ඊට පස්සේ කීපාරක් තව මැරෙනවද? මම කියන හරුපේ තේරෙනවද? ඒ කියන්නේ දැන් අපිට හිතෙනවනේ මෙහෙම මෙහෙම මැරනවා කියලා. එහෙම එහෙම මැරුණාට මං කියන දැන් මම කියන කෙනා අපි හැම වෙලාවෙම හඳුනන්නේ මේ මැරි මැරි ඉපදෙනවා කියලා. ඔය මම කියන කෙනා කීපාරක් මැරෙන්නේ නැද්ද කියලා මම මේ අහන්නේ. එකක් ගම් වතුරෙන්, එකක් සුභාගයෙන් කියන මං ඒ වගේ එකපාරක් මැරෙද්දි හැබැයි මම කියන කෙනා ඔය ආපු ගමනේ කීපාරක් මැරිලා තිනවා. කියන්න බෑ. ඒ නිසා මේ පාරවත් හරියට මැරෙමු. ආයේ උපදින්නේ නැති වෙන විදියට. ඒකට කියනවා පිරිනිවීම කියලා. ඒ නිසා අතහැරන පැත්තට යන්න ඕනේ. පින කියන එක කරගන්න ඕනේ. හිතේ නැගෙන්න ඕනේ මහා මෙත්තා කරුණාමෘත. ඔව්ව ඔක්කොම වෙන්නේ පිඟුදුනේ. ඔයි අපේ අපේ හිතවල අකුසල් හැදිලා තියෙන්නේ. අපි ලොකු අර ලොකු අදහසකින් ඉන්නවා අපි මැරෙන්නේ නැහැ කියලා. මරණය සීපත් කරන බලන්න. මරණය අද්දැකීම ළඟටනම් බලන්නකො පොඩ්ඩ. කොහොමද දැනෙන්නේ කියලා. නිකන් ඉන්නලාක ඔය වැලිමලු එහෙම ඉඳන භාවනා කරනලට පොඩ්ඩක් නිදිමත වගෙනවා නම් පොඩ්ඩක් ඇස් දෙක අරලා තමයි මරණ කෙනෙක් බව සීපත් කරන්නකො පොඩ්ඩ. ඔව ටක් ගල හරියනවා එතකොට. මේ බය කරනව නෙමෙයි. අලසත් ඔය පංච නීවරණ තියෙන්නේ. නීවරණ ධම්ම මුලින්ම තියෙන තීන මිද්දේනේ. ඕකනේ ඔළුව පිරෙන්නම තියෙන්නේ. පොඩක් සීපත් කළ බලන්නකෝ. ඒ පොඩ්ඩක් හොඳ අත්දැකීම නරම් බලන්නකෝ. කොහොමද දැනෙන්නේ කියලා ඇඟ හිරි වැටේ. මේ හිතලා බලන්න ඊළඟ අවුරුද්ද අන්තිමේ තමන් නැති වෙයි කියලා මේ ලෝකෙ අයින් වෙයි කියලා හිතුණොත් එම කොහොම වෙයි? ඒත් හිතනනේ සමාට මට දහම් මතක් වේ කියලා. එතනත් පොඩි ගැප් එකක් තියාගන්නවා. ඒකයි ධර්මය එහෙම ගොඩක් තේරෙදි පිඟුතුනේ වංචනික දහමට හොඳට අහු වෙනවා. ඒකයි ගොඩාක් දහම තේරුම් ගත්තත් සමාහට ගැලවෙන්න බෑ අවබෝධ නැත්තම්. අර සමාහට මේ අර බුදුහාමුදුරු ගැන යන්තම් භක්ති මාත්‍රය ප්‍රේම මාත්‍රය තියෙන කෙනා සමාහට සතර දෙවි දෙවියන් අතර හැර සමාහට යනවා. සමාහට අර ගැන ගැලවෙන්න බෑ සමාහට. ඇයි අපිට එනවා අදි තක්සේරුවක් හැම වෙලාවෙම. දන්නවනේ. ඕන එකකට ගලපලා කියන්න පුළුවන්. ඒ නිසා අදි තක්සේරු ගොඩක් ලඩ ඉන්නේ. ඒක ජීවිතේ හුරු කරේ නැත්තම්. පරිස්සම් වෙන්න සෑහෙන්න පරිස්සම් වෙන්න තියෙනවා. ගැලවෙන්න බැරි මට්ටමේ තියෙන්නේ හැම වෙලාවෙම. ඒ නිසා ඔබතුමල්ලට ඔබතුමියල්ලට මේ හැම දෙයක්ම සිදුවීම් හනේ හපොයි කියෙවෙයි. නමුත් තමන් කොච්චර පෞල් කියලා පොඩ්ඩක් බලන්න ඕන. හැමෝටම උදව් කරද්දී ඒ උදව්ව තුලින් තමන්ට විමුක්තියටපත් වෙන්න කොච්චර මාර්ගයක් හැදෙනවද කියලා බලන්නත් ඕන. ඒ නිසා ඒවක් කරන එක ලොකු පිනක්. යම් දවසක අපිත් අපටත් එහෙම පිනක් පිණිස යමක් කරොත් එම් පට් කට්ටිය. ඒ කරගන්න කෙනාට එක පිනක්. හැබැයි උණ කෙනාට එක පිනක් නෙමෙයිනේ. එයාට එක රැකවරණයක් හම්බෙලා නැහැනේ. ඒ නිසා මේ දවස්වල මේ රටේම කැළඹිල්ලක් බඩපත් වෙලා තියෙන මේ විවසනේ ඒ හැමෝටම මේ ධර්මය අවබෝධන කියලා අදිෂ්ඨාන තියන්නත් ඕන. අපි අඳුර පින් අඳුම් කරලා මතක් කරමු. ඉතින් ඒ නිසා මේවා සිදුවීමක් අපට හැම එකක්ම සිදුවීමක් ඉවෙන්ට් එකක්. ඒ නිසා මේකත් ඉවෙන්ට් එකක් වුණාට කමක් නැහැ. හෙවත් මේකත් සිදුවීමක් වුණාට කමක් නැහැ. මේකත් Tamanට බය ඇති කරපු දෙයක් වුණාට කමක් නැහැ. හැබැයි ඊට පස්සේ Tamanගේ ක්‍රියාවලි සිතුවිලි වදන් වලින් මේ ධර්මයට Taman ලං වෙන ක්‍රමයක් හැදෙන්නේ නැත්තම් Taman සමීපන ක්‍රමයක් හැදෙන්නේ නැත්තම් අපට මේ කිසිම දෙයකින් අපි අවබෝධයකටපත් වෙන්න මාර්ගයක් හදාගෙන නැහැ. එනිසා ගොඩාක් පරිස්සම් වෙන්නවා ඉදිරි කාලයේදී. තව ස්වභාවික විපත් ගොඩාක් එයි. තව ගොඩාක් ප්‍රශ්න ඇති වෙයි. ඉතින් ආන් ඒ තැන්වලදී සමහර ඒ ප්‍රශ්නවල අත්දැකීම නෙමේ, සමහර ඒ අත්දැකීම තමන් වෙයි. නැත්නම් ඒ අත්දැකීම ආපහු ගන්න බැරි තත්ත්වයට තමන්පත් වෙයි. හේවත් ඒකේ ප්‍රතිඵලය තමන් වෙයි. එනිසා අපි හැමෝම මේ සම්බන්ධව සිහිපත් කරගන්න. ඒ වගේම මේ වෙලාවේ ලෝකෙට මිනිස්සුන් උදව් කරන්න පුළුවන් තරම් මෙත් වඩන්න. විවිධ හේතු නිසා ව වෙන්න ඉතින් එදත් උනා අදත් උනා. ජලය නිසාම තමයි ගොඩාක් ප්‍රශ්න මේ ලෝකේ උනේ. ඒ නිසා යුද්ධ ඇති උනා. ඉතින් ඔය හැමදේම. ඒ නිසා මේ දවස්වල උණු සිදුවීමක් ඉඳන් මම මේ කරුණ ටික ඔබත් එක්ක මේ කතා කරේ. ඒ නිසා හැමදේනම ඒ ගැන සිහිපත් කරගන්න ඕන. ඒ ගැන ඒ දේවල් ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. මොකද ඕක අමතක වෙනවා. සතියකින් අමතක වෙනවා. ආයෙත් පස්සේ අපිට අය මතක නැහැ. ඒ නිසා පරිස්සම් වෙන්න. කය නෙමේ හිත. හිත පරිස්සම් කරගන්න. හිත පරිස්සම් කරන ගැන ගමනේදී ඔවුන්ගේ කයත් අවශ්‍ය බව සිහිපත් කරන, කයින් වචනෙන් යහපත් දේවල් කරන ගමන් මේ ධර්මය අවබෝධ කරගන්න පැත්තට යොමු වෙන්න, නතු වෙන්න. ඒකත් කටයුතු කරගමු. හොඳයි. ඒකත් එක්ක අපි පොඩි දහම් කරන්නට යන් පිඟුතුනේ. අපි මේ දවස්වල කතා කරනවා මේ ඇත්තටම මේ ජීවිතයේ තුල මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන එක. මම නිකන් වෙන්න මෙහෙම දෙයක් ඇහුවොත් එහෙම අපට අපි වෙන්න මෙහෙම මං අහන්නකෝ නිකන්. හා අපි නිවන් දකින්න ඕනේ ඇයි? නිවන් දකින්න ඕනේ දුක හින්දානේ. මොන දුක් ටික හින්දාද? අපි දන්න දුක් ටිකක් තියෙනවනේ නේද? නිවන් දකින්න ඕන කියලා ඇයි කියලා ඇහුවොත් එම් අපිට සමට හරි උත්තරයක් දී ගන්න බෑ. අපි මොකක් හරි වැල්වට අරන් මොකනවා හරි කියනවා නෑ. හොඳයි ඒකෙදී. ඒ හින්දානේ එහෙම හරි කියලා නෙමෙයි හිතෙන්නේ. මේ කරන්න පටන් ගන්න. ඇයි අපි නිවන් දකින්න ඕන? එහෙම නැත්තම් මෙහෙම අන්නම්කෝ. ඇයි දුකින් නිදහස් වෙන්න ඕන? සැප නැති හින්දාද? සැප නැති හින්දාද? අනේ තව තේරෙන්න අහන්න දෙනා. තව තේරෙන්න නැ නා. මග වඩන්න මොල්ලලටද?
හොඳම වෙලාව මොකද්ද? තරහ ගිය වෙලාව නේද? ධර්මයේ හැසිරෙන මොනලාටද?
මිනිස්සු ඇයි පිංගුතුනි මේ ලෝකේ මිනිස්සු සත්‍යයක් හොයන්නේ? මොකක් හරි දර්ශනයක් ඔය සත්‍යයක් හොයන්නේ ඇයි? සත්‍ය හොයන්නේ ඇයි? සත්‍යක්ම නෙමෙයි ඉතින්. ඒ සත්‍යක් කියලා කියන්න බෑ. රැකවරණයක් හොයනවා. තව ඇහුවොත් එහෙම ඇයි ආගමක් මොකක් හෝ ආගමක් වටේ මිනිස්සු ආගමක් වටා එතෙන්නේ ඇයි? දැන් මිනිස්සු මොකක් හෝ සාමාන්‍යයෙන් දැන් අලුත් පිරිස ආගමක් එකගෙන මෙතෙන් ඒ කට්ටිය නවීන තාක්ෂණත් එක්ක එතනවා. එතකොට මිනිස්සු ඇයි මේ දෙවියෙක්ව බ්‍රාහ්මණයෙක්ව කවුරුර මේ සරණ යන්නේ ඇයි? මිනිස්සු ඒ කට්ටිය සරණ යනවාද? මිනිස්සුන්ට හොඳට ඉන්න පුළුවන් කාලේ හොඳට ජීවත් වෙනවා. ප්‍රශ්න මුකුත්ම නැහැ. ප්‍රශ්න හොඳටම තියෙනවා. නමුත් අර විඳවන මට්ටමේ ප්‍රශ්න අඩුයි. මර බය නැහැ ලොකුවට. නිකන් හොඳට මිද්දි. නිකන් මන් ටිකක් තා බෙන්න මෙහෙම අහන්න. ඔබ කැමැතිම කෑම ඔබ බඩගින්න ඉඳලා කැමැතිම කෑමක් හම්බෙලා පළවෙනි කට දෙක තුන කද්දි නිකන් නිවන් දකින්න වගේ හිතෙනවද? නැත්තම් කෑම කන්න වගේ හිතෙනවද? නිය මං කියන්නේ ඒ වගේ අත්දැකීමත් අර හොඳ සැප අරමුණක් තියෙනවා. අර පෙලිලා පෙලීමේ නිදහස් වෙන මොහොත. ඒ වගේ වෙලාවට නිකන් නිවන් දකින්න ඕනේ වගේ. දැන් නිවන් වගේ ඕනද නිකන්? නැත්තම් දෙවියන් අතරට යන්න වගේ එහෙම හිතෙනවද? මොන හරි මං කියන ඕනම දර්ශනයක් ගැන මං අහන්නේ මේ. එහෙම හිතෙනවද? නැහැ. හැබැයි දුකක් කරදරයක් මානසික පීඩාවක් එද්දි එතකොට හැම වෙලාවෙම පිහිටක් හොයන් යනවා. එහෙනම් මේ ලෝකේ මිනිස්සු පිහිට හොයන් යන්නේ මොකක් අසරණ වෙද්දිද? මිනිස්සු දැන් ඔබට හොඳට තේරෙනවා පින්තුරි, මිනිස්සු හොඳට ඉන්න දවස්වල, හොඳට නෙමෙයි ඉතින් හොඳට ඉන්න කියලා හිතන් ඉන්න දවස්වල ඒ වගේ වෙද්දි කවදාවත් මේ සත්‍යයක් හොයන්නේ, සත්‍යයක් හෙවත් මේ පිහිටක් හොයන්නේ නැහනේ. හැබැයි පිහිටක් හොයන්න පටන් ගන්න මොන වෙලාවටද? අසරණ වෙදි පීඩඩපත්ති. මොකද්ද? හිතේ පීඩා වෙද්දි, කාය නිසා හරි හිතේ පීඩා වෙද්දි මිනිස්සු පිහිටක් හොයනවා හිතේ පීඩාවට. නමුත් ඒ වෙලාවට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඒක හිතේ පීඩාව කියලා. හිතෙන්නේ තමන්ට එළියෙන් තියෙන වගේ පීඩාවක් තමයි හිතෙන්නේ. දැන් මේ කයත් තියෙන තමන්ට බාහිරින්නේ. දැන් තමන් කියලා ගත්තොත් එහෙම මේ කය තියෙන තමන්ට බාහිරින්. එතකොට මිනිස්සුන්ගේ පීඩාවට තමයි උත්තරයක් හොයන්නේ. පීඩාව හැදෙන්නේ හිතේ. හිතේ හැදෙන පීඩාවට උත්තරයක් හොයද්දි මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඒ පීඩාව හැබැයි ඇත්තම තියෙන හිතේ කියලා. ඒ නිසා මිනිස්සුන්ට හිතෙනවා මේ පීඩාවට හේතුව එළිය. මේ පීඩාව එන්නේ එළිය දේවල් නිසා. මේ පීඩාව එන්නේ මම මේ කය සහ කයට පරිබාහිර දේවල්ගේ වෙනස් වීම නිසා. ඒ නිසා තමයි මට මේ පීඩා. එහෙනම් හැම වෙලාවෙම හිතෙනවා මේ එළිය වෙනස් කරොත් එහෙම, බාහිර වෙනස් කරගත්තොත් එහෙම පීඩාවට උත්තරයක් හම්බෙනවා කියලා. ඒ නිසා පීඩාවක් ආපු ඉඳලා එකම එක දෙයක් කරන්න උත්සාහ කරනවා. ඒ තමයි පුළුවන් තරම් එළිය වෙනස් කරන්න උත්සාහ කරනවා. දිවාරය නැතුව හැම වෙලාවෙම එකම එක දෙයක් කරනවා, එළිය වෙනස් කරන උත්සාහ කරනවා. ඒ වෙලාවට එකම එක දෙයක් අමතක වෙනවා, ප්‍රධානම දේ අමතක වෙනවා, හිත අමතක වෙනවා. අර කියන්නේ මට මං අමතක වෙනවා. මේ ප්‍රශ්නේ හැදුනේ කොහෙද කියලා අමතකයි. දැන් එළිය වෙනස් කර කර වෙනස් උත්තරයක් හොයනවා. මැරිලා තව කල්පයක් කරත් උත්තරයක් නම් හම්බෙන්නේ නැහැ. උත්තරයක් ඒත් හම්බුණ වගේ හිතෙනවා. නමුත් ඒක උත්තරේ නෙමෙයි. ඉන්න නැවත කරන්නලා. හොඳට බලන්න බිදුනේ, හොඳට බලන්නකෝ. ඔබට යම් මානසික ප්‍රශ්නයක්, ඔබට යම් ප්‍රශ්නයක් ආව නම්, ඔබ යම් දෙයක් ෆලෝ කරගෙන ගියා නම්, ඔබට යම් ගැටලුවක් ආපු ගමන් වෙනස් කරන්න කොහොමද කියලා මුලින්ම හිත දිහාද බලන්නේ, එළිය දිහාද බලන්නේ? එළිය. ප්‍රශ්නට හේතුව මොකද්ද මුලින්ම? මේ මගේ ඇස් දෙක ඉස්සරහ තියෙන එක තමයි ප්‍රශ්නේ හේතුව. නැත්තම් මේ කන්ට ඇහුණු තමයි ප්‍රශ්නේ හේතුව. හෙවත් මේ කයත් එක්ක මොනවද සම්බන්ධ වෙලා තියෙන්නේ? මේ කයත් එක්ක මොනවද ගනුදෙනු කරන්න තියෙන්නේ? ද්‍රව්‍ය, වස්තු, සත්ත්ව, පුද්ගල, ඕක තමයි ප්‍රශ්නේ. ඔතන තමයි ටක් ගල දාන්නේ. ප්‍රශ්න වශයෙන් දකින්නේ ලෝක සත්වයා ප්‍රශ්නයක් ආපු ගම බාහිර සම්පූර්ණයෙන් වැරදි. සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ බාහිර මූත් කරන්න එපාද? කරන්න ඕන. ඒ කෙරීම කියන්නේ ප්‍රශ්න උත්තරයක් නෙමෙයි. ඒක පැලස්තරයක්. අසනීපයි නම් බේත් ගන්න ඕන, බඩගින්න නම් බත් ගන්න ඕන, වතුර තිබ්බ නම් වතුර බොන්න ඕන. නමුත් උත්තරේ ඒක විතරක් නෙමෙයි. ඒ කරණේව නැවත 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 කරන්න වෙලා. හැබැයි නැවත නැවත කරද්දී අපිට නැවත ඔප්පු වෙනවා. මේ දේවල් මෙහෙම කරන නිසා තමයි සැපෙන්නේ. මේ දේවල් නැති වෙන නිසා, මේ දේවල් වෙනස් වෙන නිසා, මේ බාහිර නිසා තමයි මට දුකේ ඉන්නේ. බාහිර මෙහෙම මෙහෙ වෙනස් කරද්දී මට සැපෙන් ඉන්න පුළුවන්. ඒ නිසා අර වෙනස් කරද්දී පිළිම නිදහස් වෙන නිසා. භෞතික ලෝකේ වෙනස් වෙද්දී, බාහිර ලෝකේ වෙනස් වෙද්දී අර හිතේ පීඩාව නිදහස් වෙන පුළුවන් වෙන නිසා, පිළිම නිදහස් වෙන නිසා, පොඩි ආශාදිකුත් වෙන නිසා හිතනවා බාහිර තමයි වෙනස් වෙද්දී සැපයි. දැන් මේක දුකයි. බාහිර නිසා තමයි සැප දුක පණලා තියෙන්නේ. සම්පූර්ණයෙන් වැරදි. සම්පූර්ණයෙන් වැරදි. බාහිර කියන්නේ හේතුවක් විතරයි. සැප දුක එන්න ප්‍රධාන හේතුව සැප දුක හැදෙන විදිහ දන්නේ නැති එක. සැප දුකේන ප්‍රධාන හේතුව සැප දුකේන විදිහ දන්නේ නැති එක. කායික සැප දුක ගැන නේ මම මේ කියන්නේ. උණ ගැනනවා. වැඩිපුර තියෙන්නේ කායේ දුකද හිතේ දුකද? අම්මා මැරෙනවා. දැන් වැඩිපුර තියෙන්නේ කායේ දුකද හිතේ දුකද? දරුවා එකට කිව්වා. කියපු එක හැමාට කියලා ඉවරයි. මෙහෙන් ඇහුණා, මෙහෙන් පිට වුණා. දැන් සද්දෙත් නැහැ. රෙකෝඩ් කළා තමයි පොරක් අහන්න නම් අහන්න තියෙන්නේ. දැන් දුක කොහෙද? හිතේ. බලන්න හැම තැනම ප්‍රශ්න හදන්නේ කොහෙද කියලා. ඒ විතර නේ පිඟුතුනේ. ප්‍රශ්නයක් බව දන්නේ ප්‍රශ්න ඉවරනට පස්සේ. ප්‍රශ්නයක් බව පටන් ගන්න කලින් දන්නවද? මැදින් වගේ දන්නවද? ඉවරනට පස්සේ නෙමෙයි දන්නේ. ඔප්පු කරනම් වෙන්න මෙහෙම. ඔබට කවුරු බයිනවා. හරිද? දැන් බල්ලා කීවා. දැන් බල්ලා කියලා ඉවරන පස්සේ නේද දන්නේ මට තමයි බල්ලේ කියව කියලා. ඒ දැන් කියලා ඉවරයි නේද ඒක? දැන් දුක ඇත්තරම දැන් මේ දුක ඇවිල්ලා තියෙන මොකක් උණක සම්බන්ධයෙන්ද? ගෙවුණ එකක් එවත් වැයුණ එකක් සම්බන්ධයෙන්. සද්දේ ආපු දිහාකුත් නැහැ, ගිය දිහාකුත් නැහැ. හැබැයි දැන් දුකක් ඇවිල්ලා. සැපත් ඔහොම තමයි වෙන්නේ. නිකන් හිතලා බලන්න නිකන් ඔබ දුකට පත් වෙන ගොඩක් තැන්වලදී ඒ දුකට පත් වෙන්නේ ඒකෙන් පස්සේ නේද ගොඩක් වෙලාවට? ඇතන වමාරවමර කකා බින්නේ. දැන් බලන්නකො හිතවල නැද්ද කියලා. කියපු දේවල්, කරපු දේවල්. අර සත්තු ඉන්න විදිහේ සමහර උන් වමාර එළිනකම් වමාරවමර කන්නේ. උන් සමහරට වමාරවමර කාර්ලි වෙලා ඌවේක මලපා කරලා පිට කළා දානවා. හැබැයි මිනිස්සුගෙන සතා අවුරුදු 10 කේවා 11 වෙනි අවුරුද්දේ වමාරලා කනවනේ. යහපතක් වගේ නම් එහෙම අනුබඳන් එන්න බෑ. හැබැයි අයහපතක් වගේ දියා හොන්දට වැමෑරනවා. හරි ආසාවෙන් කියන්න පුළුවන් නේද ඒවා? වමාරවමර කනවා. හැබැයි අපි කියනවා අර අරකට කියනවා හරක කියලා. ඌ අනේ දවල්ට කණේ එක, උදේට කණේ එක, ඌ රැයට කාලේ රැයටත් වමාරලා ඌ හොඳට හපල කළා. ඌ හොඳට රහත් විඳිනවා ඒකේ. ඌ නැවත හොඳට කෙලත් එක්ක හොඳට ඒක රහ විඳලා, රස විඳලා, තනකොළ ටික හරි කමන්නේ නැහැ. ඈ රස විඳලා ඉවරලා. ඌ දෙයට උදේට පහව දැවිදි මල පහ කළා පිට කළා දානවා. ඌ අලුතෙන් ටිකක් කන බඩ ගන්නවා. හැබැයි මනුස්සෙක් නේ සතා. හොඳට කෑම ටිකක් උයා ගන්නවා. හිතන්නකෝ. පැය පහක් වෙලෙල්ලා විනාඩි 10න් කාලි වරන පිඟුතුනි. අරූ පැය හතරක් කාලා තව පැය 8ක් විතර හොඳට හපහපත් කනවා. ඌ හොඳට රස මිදිනවා ඒක. අපි හැබැයි උට කියනවා හරක කියලා. ඌ පැය 3 4ක් කනවා, නිදා ගන්නවා පොඩ්ඩක්, ඇල වෙනවා. හොඳට ඉඳගෙන නිවි හැනහිල්ලේ නැවත නැවත හොඳට ඒක රස කර කර වළඳනවා. මිනිස්සයා පැය 5ක් උයලා ඉවරලා ටීවී එකක් හරි මොකක්ද දාගෙන නැත්තම් කයියකුත් ගහගෙන ෆෝන් එකත් ආස කර කර විනාඩි 10ක් කනවා. මොකද එතකොට මොකක් අඩු ගානේ කාලවත් නැහැ. නින් බලන්න බින්දුනේ මේ ගෙවෙනේදී. හැබැයි හිතනවා නේද කෑම වලින් තමයි රහ ඉන්නේ කියලා. දැන් රහ කොහෙද තියෙන්නේ? ඊළඟ පාරක හදාගෙනම කන්න ඕනේ. කාපු කෑම කොහමද කියනවනම්
ඊයේ දවල්ට කාපු කෑම මතකද බලන්න පොඩ්ඩක් බානකො තම තමා. ඊයේ දවල්ට මොනවද කන්නේ නැත්තේ? ඊයේ රෑට උදේට කාපු මතකද? නෑ නෑ තමල්ලාට. හැබැයි අවුරුදු දෙහෙර කලින් අර කෙනා කියපු ටික මතකයි හොඳට නේ. අහවල් තැනදි අහවල් විදිහට මෙහෙම මෙහෙම මට කිව්වා. ඒ වෙලාවෙ මම මෙහෙම මෙහෙම හිටියේ. පස්සේ මට මෙහෙම මෙහෙම කිව්වා. අවුරුදු තුනකට කලින්. හැබැයි ඊයේ රෑ කයට කාපු ටික මතක නැහැ. එහෙනම් ප්‍රශ්නේ තියෙන කය දිතියද? එහෙනම් සුවපත් කරන්න තියෙන මොකද්ද? ඔය හිත පුදුම දුක් විඳිනවා පිංගුතුනි. ඒකයි කියන්නේ පුදුම කෑමක් කන්නේ. කයට වරදිද්දි කයට වැරදුන තැන් ගණන් ගයින්න පුළුවන් වෙයි. හැබැයි හිතට කොච්චර වරදින්නේ නැද්ද? හිතක් හිතක් ගානේ මේ මොහොතේ හැදෙන හිත වරදිලා නැහැ. මේ මොහොතෙත් හැදෙන හිත හැදෙන්නේ වැරදිලානේ. හේතුව මේ මොහොතෙත් හැදෙන එක වැරදීනේ. හේතුව මේ මොහොතෙත් හිත ජාති බවට පත් කරලා තියෙන්නේ. මේ මොහොතේ හැදෙන ජාතියනේ. එහෙනම් හිතක් හිතක් ගන්න වැරදි වැරදි තියෙන්නේ. මේක තේරුම් ගන්න ඕන. අබෙන්න මෙහෙම බලමු. හොඳට බලන්න. අපි හිතනවා අපි දරන් ඉන්නවා, අපි පිළිගෙන ඉන්නවා, අපි අදහගෙන ඉන්නවා. හැම වෙලාවෙම ප්‍රශ්න කොහෙද තියෙන්නේ? එළියේ. එතකොට බුදුහාමුදුරුවෝ ඉවසන්න කිව්වේ අයියේ. ඒකත් තමයි කතා කරලා ටක් ගලමු ඉස්සරහට යනකල. බුදුහාම දේශනා කරන කන්ති පරමන් තපෝ තිතික්කා. ඉවසීම තමයි පරම තපස වෙන්නේ. ඇයි ඉවසන්න කීවේ? ඉවසන්න තියෙන්නේ මොන දේවල්ද? ඉවසන්න තියෙන්නේ මොන දේවල්ද? මොනවා කියලා පිළිගත් දේවල්ද? තියෙන දේවල්. තිබුණ දේවල්. තියෙන්න තියෙන දේවල්. අතීතයේ සම්බන්ධව අනාගතයේ සම්බන්ධව අතීත අනාගතය මැදේ හැදෙන වර්තමානයේ සම්බන්ධව යම් පිළිගැනීමක් ඇතනම් යම් අදහ ගැනීමක් ඇතනම් යම් ඇත්තවීමක් ඇතනම් හේවත් ඒ ඇත්ත උන අතීත අනාගත වර්තමාන දේවල් සම්බන්ධයෙන් චන්දරාගේවත් තණ්හාවක් ඇතනම් ආන්ගේ තණ්හාව දුරු කරොත් මුංච පුරේ මුංච පච්චතෝ මජ්ජේ මුංච බවස්ස පාරගු සබ්බත්ත විමුක්ත මානසෝ. බෙන්න මේ තුන සම්බන්ධව සත්‍ය දැක්කොත් නපුනං ජාති ජරං උපේහසි. නැවත ඒ සත්වයා ශ්ලෝකෙට එන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් මට කියන්න, අපි ඉවසන්නේ එක්කෝ අතීත දෙයක් සම්බන්ධව නැත්නම් අනාගත දෙයක් සම්බන්ධව නැත්තම් මේ මොහොතේ වර්තමානයේ මේ වෙලාවේ තියෙන දේක් සම්බන්ධව. ඉවසන්න තියෙන්නේ මේ ලෝකේ හැම වෙලම තියෙන දේක් සම්බන්ධව නේද? හෙවත් තිබුණ දේක් සම්බන්ධ හෙවත් තවම විදිහට කිව්වොත් එහෙම ලෝකේ මොකක් හරි බිහිවීමක් ලෝකේ ඇත්තක් සම්බන්ධව හැම වෙලම තියෙනවා ඉවසන්න. හැබැයි ඉවසීමේ එතන තමයි පටන් ගන්නෙ. ඉවසන්න පටන් ගත්ත ගමන් ගහ ගන්නවා හෑන්ඩ් බ්‍රේක් එක. මන්තාව බෙන්න මේක මෙහෙම පැහැදිලි කරන්න. අපට ඕක අපි ගමුකෝ අපේ ළඟමැද්දැකීම දුකට. අපි දුකක් එද්දී හිත පීඩාවට පත් වෙද්දී ද්වේෂයට හටගද්දී අපට හැම වෙලාවෙම හිතෙන්නේ කොහෙන් ඕක එනවා කියලාද? එළියෙන් එනවා කියලා. දැන් අපි එළියෙන් එනවා කියලා පිළි අරන් තියෙන. ඒ නිසා අපට හැම වෙලාවෙම දුකට හේතුව තමන්ට බාහිරින් ඉන්න කෙනා. හොය ඒ ජීවි හෝ අජීවිදේ. අජීවිදල කොට තරහ වෙන හැටි අඩුවිනේ. අපි තාවත් අත්දැකීමකට ගමු. අපි කෙනෙක් ඉන්නවා. දැන් තරහ ඇයි එන්නේ? එයා නිසා. කවුද ඉස්සරහ ඉන්න කෙනා? හෝ ඒ කෙනා කියපු දෙයක් හෝ කරපු දෙයක් නිසා. එහෙනම් කෙනෙක් නිසා එන්නේ. ඒ කෙනා කොහෙද ඉන්නේ? එළියේ. දැන් එළියේ ඉන්න බව පිළිගත්තනම් තරහත්තාව එළියෙන් කියලා පිළිගත්තනම් ඉවස ගන්න බැරුණොත් දෙකයි කරන්න වෙන්නේ. එක්කෝ බයින් වෙනවා නැත්තම් ඉවසුවේ නැත්තම් මොනවද කරන්න තියෙන්නේ? දැන් බලන්න
ඉවසුන් නැත්තම් අපි කියන්නේ මට ඉවසුන් ගියේ නැහැ කියලා කියන්නේ. ඉවසු නැත්තම් මොනවද දැන්? ඔබට ඉස්සරහින් ඉන්නගෙන මේක මේ අත්දැකීමට ගමු ඈ. නැත්තම් අපි හැම වෙලාවෙම කතා කරනවා ලෝකේ බාහිරයි මේ හිත අභ්‍යන්තරයි හිතේ හැදෙන ප්‍රශ්නේ අපි කතා කරනවා. නමුත් අත්දැකීමට අවිල්ල මේක යොදා ගන්න බෑනේ. පුළුවන් නම් එක් පුළුවන් නම් මාසෙට එකක් ඇප්ලයි කරලා බලන්න පිටුනේ. පුතුම අවබෝධයකට පත් වෙයි ටික ටික මේක. ඒකයි මේක තනි කරන් ප්‍රායෝගික කියන්නේ පිටුනේ. අදහිල්ලක් නෙමෙයිනේ. වන්දනාවක් විතරක්ම නෙමෙයිනේ. ප්‍රතිපදාවෙන් යන්න එපා අවබෝධය කරා හැම වෙලාවෙම. ඒ අවබෝධය කරා යන්න බෑ නොදන්න ලෝකෙක. හැම වෙලාවෙම අවබෝධය ඒකයි. අනිත් සියලුම සාස්ත්‍රවරු නොදන්න ලෝකය ගැන කතා කරද්දී බුදුහාමුදුරු කතා කරනවා අත්දැකීමක් ගැන. ජීවිත අත්දැකීම. ඒකයි බුදුහාමුදුරු දේශනා කරන්නේ බඹයක් වූ කය තුලයි මේ හිත හැදෙන්නේ. ආන් ඒ බඹයක් වූ කය තුල හැදෙන හිතට තමයි මේ අත්දැකීම ගන්න තියෙන්නේ. මේ බඹයක් වූ කය ඇසුරු කරන තමයි මේ ධර්ම තේරුම් ගන්න තියෙන්නේ. අත්දැකීමට ගන්න ඕනේ. අනිත් හැමෝම විශ්වාසයකට යන්නේ. ඒකයි නොපෙන් ලෝකය ගැන කතා කරද්දී බුදුහාමුදුරු පෙනෙන තැනක් ගැන කතා කරන්නේ. හෙවත් මේ අත් විඳින්න අත් දකින්න පුළුවන් ස්වභාවය ගැන බුදුහාමුදුරු කතා කරන්නේ ඒකයි. මේක නිකන් ළඟට දාලා බලන්න. මේක තව විදිහට මට කී හැකි. නමුත් මෙහෙම කිව්වට දැනුමක් වශයෙන් මේක ඇප්ලයි වෙන්නේ නැහැ. ඔබේ ළඟම අත්දැකීම නිකන් අරගෙන බලන්නකෝ. තරහ යනවනේ. තරහ යන එක සාමාන්‍යයෙන් අපිට වතුර තිබහ වගේ නේද? සාමාන්‍යයෙන් තරහ යන්නේ නැද්ද එහෙම? තරහ යන සමහරට එහා පැත්තේ කෙනාගේ මූණ එයා පැත්ත කියන්නේ අපි තුමේ අඳුරන්නේ නැති කෙනෙක් නේ බොර ළඟ ළඟ ඉන්නේ. අපි තුමුකෝ ඔබට ඔබත් එක්ක ඉන්නවා කියලා gedara kene. සමහරට කියපු එකට ආන්සර් කරේ නැහැ. දැන් කොහොම වෙයිද? මොනවා කියයිද? දැන් එකපාරක් කියනවා. හොඳින් කියනවා. ඊට පස්සේ පාර ඊළඟ ස්වභාවයෙන් කියනවා. දැන් තුන්වෙනි පාර කියයිදත් ඇහුවේ නැත්තම්. ඇහුන්නේ නැහැ වගේ හිටියනොත්. හිටියනම් ඉවසුන් ගියේ නැත්තම් ඉවසුවේ නැත්තම් මොකද වෙන්න තියෙන්නේ? අතේ තියෙන එක සිංහලයයි. නැත්තම් එක්කෝ ඒක හරස් අතට යයි නැත්තම් ඉහළට හෝ පහළට යයි. තමන්ගේ පැත්තට කොහොමත් එන්නේ නැහැ කොහොමත් එහෙම. ඇයි ප්‍රශ්නය ආපු දිහාට තමයි ඒක? අර නිව්ටන්ගේ නියමය වගේ. නිකන් හිතලා බලන්න. ඇත්තටම පිඟුතුනේ ගොඩක් වෙලාවට නෝනායි මහත්තයා අත්දැකීමක් ගන්නකෝ. දෙන්න එක්කෙනෙක් ඉවසනවනේ. ඒ ඇත්තටම ඉවසනවද නැත්නම් බයට ඉන්නවද? හැබැයි අපි කියනවා නේද? මං ඉවසලා හිටියා බොරු. දැන් දරුවොත් එක්ක දැන් මේ අත්දැකීමට ගන්න මේ කියන ඒවා. ඒකයි මේකනේ ලෝකේ ලොකුම රහස තියෙන කවුරුත් එක්කද? තමන් එක්ක. කවුරුත් එකේ කියන්නේ නැහැ. ඔබේ හිතේ ලොකුම රහස දෙන කවුරුත් තමන් එක්ක. ඒ නිසා තමන්ගේ රහසත් එක්ක තමන්ගේ ඇත්තම ඇතුලේ හදාගත් ඊගෝ එකත් එක්ක ඔන්න ඇතුලේ තියෙන හදාගෙන තියෙන මමත් එක්ක මේක අත්දකින්න. ලෝකෙන් හදින්න එපා. නිකන් මම මේ එන අත්දැකීම් මම මේ කියන උදාහරණ තමන්ගේ ජීවිතේට ගලපගෙන බලන්නකො මොකද වෙන්නේ කියලා මේ. එතකොට මේක තේරෙයි. එහෙම නැත්නම් අපිට කරුණ ටිකක් මේක තව ලිය මම ලියන්නම් ඉස්සරහට. කරුණ ටිකක් ලියලා කී හැකි. නමුත් ඒක තේරෙන්නේ නැහැ ලොකුට. හොඳට දැනුමට එනවා. හැබැයි තේරෙන්නේ නැහැ. අත්දැකීමට එන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. නෝනායි මහත්තයා නම් ඉන්නේ. දැන් එක්කෙනෙක් මොකක් හරි එකපාරම කෑ ගහන්නේ නැහැ. මොකක් හරි හේතුවක් පදනම් කරගන්න ඕනේ. කතා මුලින්ම පටන් ගන්නවා බලන්න. හේතුව පදනම් වෙන්නේ කොහෙද? හේතුව පදනම් වෙන්නේ බොහෝ විට එළිය දෙයක්. අරක කරේ නැ, මේක ගෙනාවේ නැ, මේක මෙහෙම උන්නේ නැ, මේක මෙහෙම කරගන්න බෑ. ඔය දේශයටපත් වෙන කලින් කතා කරපු යම් කාරණයක් තියෙනවා නම් ඒ කාරණය හිතක ප්‍රශ්නයක්ද බාහිර ප්‍රශ්නයක්ද? බාහිර ප්‍රශ්නයක්. හිතේ තමයි ප්‍රශ්නේ. අපි දැන් මේක තේරුම් ගන්න මේ කියන්නේ ඈ. හැම වෙලාවෙම ප්‍රශ්නේ කොහෙද තිබ්බේ? තරහ ගියා නම් ඔබට තරහ යන්න මූල වුණ තරහ යන්න හේතු සාධකුණ ප්‍රශ්නේ කොහෙද තිබ්බේ? බාහිර. එතකොට බාහිර තිබ්බ දෙයක් හරි බාහිර හිටපු කෙනෙක් හරි නිසා නේද ද්වේෂය එන්න පටන් ගන්න? දැන් මේක දැන් ඒ කෙනෙක් එක්කනේ දැන් කතා කරන කෙනා කොහොමත් බාහිර. ඒකත් එක්ක දැන් කතාවක් ගොඩනගෙන බලන්න තරහගේ නිකන් තම තමන් දැන් තම තමන්ගේ අත්දැකීම් වලට ගිහින් බලන්න තමන්ට තරහගේ රීසන් එකක් ගන්න බලන්න. තමන් නිකන් අතරම් බරම් බාන්න. ඒ කෙනා මොනව හරි කියනවා. නැත්තම් ඔබට තරහ හිතුණා. ඔය හිතුනේ හරි තරහ තනියෙන් හිතට ආවෙත් තරහ. ඒත් කවුරු හරි එළියේ මොකක් හරි සිදුවීමක් නිසා තමන්ට බාහිර වුණ දෙයක් කියපු දෙයක් කරපු දෙයක් බලන්න අත්දැකීම. කෙනෙක් මොනහරි කිව්වනම් දැන් තරහ ගියානම් කවුද හේතු දැන් එළිය පිළිගන්න ඕනේ ඒක හැමෝම එළිය හරි මුලින්ම කරනවා අපි එළිය පිළිගන්න එක දැන් උනාට පස්සේ තරහ ගියාට පස්සේ දෙකක් කරන්න පුළුවන් එක්ක ගහන්න බයින්න පුළුවන් අපි කියන්නේ නැත්තම් මරාගෙන මැරෙන්න පුළුවන් නැත්තම් ඉවසලා ඉන්න පුළුවන් ඔබේ ජීවිතේ බලන්න ඔබ තරහ ගියාට පස්සේ මේක මේ තමන්ට තියෙන හොඳ ළඟම අත්දැකීමනේ මේ මොහොත තරහ යන ඉතන කෑම එක රහ නැහැ ඒත් අවුල් යනව නේද තිබ් එක පින්වතුනි මේ කෙස් ගහක් වෙනස් වෙන එකේ තරහ යන මිනිස්සෙකුට හදන්න බෑ ඒවා මම මේ අත්දැකීමට කියන්නේ එතකොට බලන්න හැම වෙලාවෙම අපිට එළිය තමයි එළියනේ එළිය දෙයක් නිසා තමයි ඒක උණ කියලා අපිට හිතන්නේ හැම වෙලාවෙම ඒක තමයි පිළිගැනීම එතකොට බලන්න ගොඩක් වෙලට අපි ඉවසනවා ඉවසුවේ ඇත්තටම අපි ඉවසලා හිටියද නැත්තම් බැරිකමට හිටියද තම තමන් බලන්න ඉවසන්න අපි දන්නේ නැහැ පිංගුතුනි ඉවසන්න පුරුදු වෙනවා දහම තියෙන්න ඕන නැත්තම් ඉවසනවා නෙමෙයි ඔය බොරු කියන්නේ අපි ඉවසනවා කියලා ඉවසන් ඉවසන්න දැනගන්න ඒකයි බුදුහාඳුරු ඉවසීම ගැන බුදුහාමුදුරු කතා කරන ඉවසීමයි අපි ඉවසීමයි දෙකක් බුදු ඉවසීම ගැන කතා කරනවානේ කන්ති මේ බුදුහාමුදුරු හැමදාම භික්ෂුන් උදේ උවහස කියන එක ප්‍රාතිමේක්ෂය කන්ති පරමන් තපෝතිතික්කා නිබ්බාණං පරම අදන්ති බුද්ධා බුදුහාමුදුරු දේශනා කරන නිවනට මග ඔය අපි හිතන ඉවසීම නෙමෙයි අපි ඉවසන්න දන්න ඉවසනදා ඉවසන්න හරියට ඉගෙන ගන්න දහම දැනගෙන තියෙන්න ඕනේ. බුදුහාමරගේ වචන දැනගෙන තියෙන්නේ. නැත්තම් ඉවසනවා නෙමෙයි ඉන්නවා. බයට ඉන්නවා. ඒකයි. දහම දන්න තිතේ තියෙන දෙකයි බයයි ශෝකයයි විතරයි. හැම වෙලාවෙම තියෙනවා බයක් ශෝකයක්. අනාගතයේ සම්බන්ධයෙන් හැම වෙලාවෙම තියෙන ලොකු බයක්. ඉච්ඡා බංගත්වයක්. අපි කියන්නේ ෆියුචර් ෂොක් එකක් කියලා. අනාගත බයක් හැම වෙලාවෙම ෆියුචර් ෂොක් එකකින් තමයි ඉන්නේ. අතීත සම්බන්ධව ලොකු වොරි එකක් තියෙනවා. කෙනෙක්ගේ ජීවිතයේ අතීතයේ ගත්තොත් එහෙම අඩුම ගන්න ඔබ කියයි මට කලින් දහම හම්බුනේ නැහනේ. නැත්තම් මම මෙහෙම නැහනේ. එහෙම දහම සම්බන්ධව අතීතයේ සම්බන්ධ මොකක් තියෙන්නේ? ශෝකයක්. අනාගත සම්බන්ධන බයක්. දහම දන්න නැත්නම් ඔය බයයි ශෝකය අතර ඉන්න සත්‍යයට පිඳුනි ඉවසීම එයා බොරුවක් කියන්නේ ඉවසනව නෙමෙයි ඒ සතු දෙන්නේ කපා ගන්නවා හිතන්නකෝ මම මේ සතුන් උදාහරණ ගන්න මේ අපහාස කරනනේ මේ උදාහරණෙ තේරෙන්න කියන්නේ මේ අපිට නැත්නම් තේරෙන්නේ නැහනේ ගමක් මැදින් බල්ලෙක් එක්ක තව බල්ලෝ රැළ කපන්න එනවා එක බල්ලෙක් අපි හිතන්නේ ඌ අපි කියන ඌ බයට ඉන්නවා කියලා. ඌ තමයි නැට්ටත් පස්සපැත්තේ ගහගෙන ඔළුවත් නමාගෙන ඌ ඉන්නවා. ඌ ඒ ඉවසනවද බයට ඉන්නවද? සත්වතරත් එහෙමනම්. මිනිස්සයා කියන්නේ ස්පින්තුනි දහමක් දැන නැත්තම් සතෙක්. සත්ව ස්වභාවය අත් කරගෙන ඉන්නේ. හෙවත් මේ පැවැත්ම නිත්‍යයි සුඛයි අත්තයි සුබයි සාරයි මේක තමයි ජීවිතය කියලා ඇත්ත කරන් ඉන්නේ. සත්ව ස්වභාවය ඇත්ත සත්ව ස්වභාවය හෙවත් මේ ඉන්නවා කියන එක ඇත්ත වෙලා ඉන්නේ. ඒ නිසා අපි කියන්නේ මනුසතා ලෝකේ අර සින්දුකුත් තියන්නේ නේද? මනුසගෙන සත්වයේක. ඕකට තව අර්ථකතන ලස්සනට දානවා හිතක් හැදෙනවා නම් සත්වයේක් කියලා. හරි කොහොම හරි ගමන්නේ සතෙක්නේ හා. එතකොට බලන්න තම තමන් ඉවසුවද ළඟම සිදුවීම් ටික ගන්න තමන් ඒ ඉවසුවද නැත්තම් බයට හිටියද කියලා. බය කියන්නේ ෆියුචර් ෂොක් එකක්. අනාගත බය වෙනින් හිටිය මිසක් ඉවසුව නෙමෙයි ඒ. ඒකට අපි කියන්නේ එපා ඉවසීම. ඉවසීම කියන්නේ බුදුරු දේශනා කරන එකක්. ඉවසීම කියන්නේ බුදුහම දේශනා කරන එකක්. අපි හිටියේ බයට. දරුවට කෑ ගැහුව සමහරට ගහන්නත් ගියා ගැහුවේ නැහැ. හිතර හිතනවා ගැහුවොත් එහෙම මෙයා තාම මාත් තරහ වෙයි. මේ දරුවට අපි ඉවසලා නැහැ පිංගුතනේ. අපි ඉවසන නෙමෙයි කරන්නේ. අර සත්තුන්ගේ ලෝකේ වගේ ಜಾති හැදෙනවා නම්, ඒ සිතේ ಜಾති හැදෙනවා නම්, මේ හිතුල ಜಾති හැදෙනවා නම්, ඒ හිතුත් ඒ සත්ව ස්වභාවය අත් කරන් ඉන්නේ අවිද්‍යාව තුෂ්ණා නිසා නම්. මිනිස්සයා ජීවත් වෙන්නේ මිනිස්ස හිතයි සත්ව හිතයි එකම විදිහට නම් හැදෙන්නේ. හෙවත් අවිද්‍යා දුෂ්ණා මූලිකව නම් හැදෙන්නේ. සත්තු ඉවසන්නෙත් නැහැ, මනුස්සය ඉවසන්නෙත් නැහැ, ඉන්නේ බයට. ඒ කියන්නේ අනාගතේ මීට වැඩිය තව දුක් කරදරවලට පත් වෙන්න වෙයි. අනාගතේ මීට වැඩිය තව කරදරවලට පත් වෙන කියලා බයට ඉන්නවා මිසක් ඉවසලා නැහැ. ඉවසන්න පුරුදු වෙන ධම තියෙන්න ඕනේ. ඉවසන තැන හැදෙන්නේ මෙත්තාව. ඉවසන තැන හැදෙන්නේ සතර බ්‍රහ්ම විහරණය. ඉවසන තැන හැදෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒක සබ්බ සත්‍යේතු මෙත්තා සහ චේතනා විහරණම් වෙන්න ඕනේ. ඉවසීම කියන්නේ එතන. සියලෝක සිරු සත්‍යයෙන් ඉවසීම තියෙන්න ඕන. ඒ ඉවසන්නේ තුනයි. රාගය ඉවසනවා, දේශය ඉවසනවා, මෝහය ඉවසනවා. ඉවසීමෙන් පටන් ගන්න. ඉවසන්න ඕනේ මුලින්ම. රාගය ඉවසනවා. ඉවසනවා කියන්නේ ඒකත් එකතු වෙනව නෙමෙයි. ද්වේෂය ඉවසනවා. ඒකත් එකතු වෙනව නෙමෙයි. මෝහ ඉවසනවා. එකතු වෙනව නෙමෙයි. ඉවසන තැන තමයි මේ රාගයක්ය, මේ දේශයක්ය, මේ මෝහයක්ම දැනගන්නේ. එතනින් මෙහා සත්වයා මේ රාග දේශ මොකද දන්නේ නැහැ. තරහ භාවවත් දන්නේ නැහැ. අපේ අතීතය අරන් බලනකො පොඩ්ඩක්. තරහ ගියාට පස්සේ තරහ ගියේ නරකයි භාවවත් දන්නවද අඩුම ගානේ. අවුරුදු 5ක් පස්සට යනකෝ තම තමගේ ජීවිතේ. ගිහින් බලන්නකෝ. යමක් ප්‍රශ්නයක් උනාට පස්සේ අපි කියන්නේ තරහ ගියේ නැත්නම් ප්‍රශ්නයක් නේද ඇත්තට. අපි කියන්නේ මෙච්චර දෙයක් වලට තරහ යන්නේ නැහනේ. අපි කියන්නේ මෙච්චර දෙයක් වලට තරහ ගියේ නැහනේ. නිකන් ඒක නිකන් අර හීන දීන තුච්ච ගතියක් වගේ හිතෙනවා තරහ ගියේ නැත්තම්. ඒ එදා එහෙම. තරහ යන්නේ නැති එක තමන්ගේ පර්සනලිටි එකේ අඩුවක විසින් දකින්නේ. හැබැයි අද ඔබ දන්නේ තරහ වැරද්දක් බව දන්නව නේද? අද ඔබ තරහ ගියාට පස්සේ ඒකට ප්‍රතික්‍රියා නොදක්වා ඉන්නේ තමන් බලන්න ඒක වැරද්දක් නිසාද නැත්නම් තියෙන අසරණකම නිසාද කියලා. ගොඩක් වෙලාවට දහම සිහිපත් වුණොත් විතරයි පිංගුතුනේ. දහම සිහිපත් විතරයි අපිට සිහිපත් වෙන්නේ මේක වැරද්දක් කියලා. මේක තමයි මේ අපිට දහම අත්දකින්න දෙන විදි පිංගුතුනේ. වැරද්දක් වශයෙන් දැක්කනම් අත හැරෙන ප්‍රතිපදාට එකතු වෙනවා. වැරද්දක් වශයෙන් දැක්කේ නැත්නම් ඒක අත හරින්න උත්සාහ කරනවා. මාර්ගය කියන්නේ નિરાයාසෙන් වැඩෙන එකක්. වඩන එකක් නෙමෙයි. වැඩෙන එකක්. මග වඩන්න බෑ, මග වැඩෙනවා. තරහ කියන එක මේ ගන්න මේ ඔබට ළඟම උදාහරණේ. තරහ කියන එක වැරද්දක් වශයෙන් දැක්කොත් ඒක අකුසලයක් වශයෙන් දැක්කොත් ඔබ සංවරත්වයේ පිහිටනවා. ඒකට කියනවා හිරියොත්ප්ප කියලා. පවට තියෙන බය, පවට තියෙන ලැජ්ජාව හිරියොත්ප්ප. හිරියොත්ප්ප හැදෙන්නේ ඉවසීමත් එක්ක. පවට බුදුහාම දේශනා කරන පවට ලැජ්ජ බය වෙන. ඔය ආචිල හැම කියන්නේ පුතේ පවට ලැජ්ජ බවිය. මොකද්ද අපි දන්නේ? දැන්නේ තේරෙන්නේ ඒක. හිරියොත්ප්ප හැදෙන්නම් දහම තේරෙන්න ඕනේ. ඔබට මේ ද්වේෂය කියන එක අඩුවක් හෙවත් මේක වැරද්දක්, මේක අකුසලයක් බව සිහිපත් වුණොත් එතනින් පස්සේ ඔබට ද්වේෂය අයින් කරන්න ඕනේ නැහැ. අයින් වෙයි. හැබැයි අකුසලයක් වශයෙන් දෙනුන් නැත්තම් අසරණකමට නම් අල්ලන් ඉන්නේ ඔබට ද්වේෂය අයින් කරන්න වෙයි. ඒකට නේද මිස් කවුන්සලින් යන්නේ. ස්ට්‍රෙස් කියන්නේ, ඩිප්‍රෙෂන් කියන්නේ, බේත් ගන්නේ, වැකේෂන් යන්නේ. එකේ ඉඳලා 10ට ගණන් කරන්න කියලා 10 ඉඳලා 1ට, එකේ ඉඳලා 10ට ගණන් කරන්න කියලා කියන්නේ. ඇයි ඒ? මයින්ඩ් එක වෙනස් කරනවා. අර අදහස අත්හැරලා දාන්න වීරිය කරනවා. මොකක් හරි ලෝක දෙයක් කර කර ඒක ඒ ආපු අදහස අත් හරින්න හදනවා. අතහැරලා අමතක කරන සින්දුවක් අහන්න කියන්නේ, ෆිල්ම් එකක් බලන්න කියන්නේ, කෑමක් කන්න කියන්නේ, ට්‍රිප් එකක් යන්න කියන කියන්නේ, ජෝක් ෆිල්ම් එකක් බලන්න. ඇයි ඒ? අරක අත් හරින්න ක්‍රම හොයනවා. ඇයි ඒ? ඒක අකුසලයක් බව දන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් බව දන්නේ නැහැ. ඒක පාපයක් බව දන්නේ නැහැ. මේ තාම කතා කරන මේ හිතේ ප්‍රශ්න ගැන නෙමෙයි ඈ. මේ තාම මේ තාම දහම ටච් කරනව නැහැ අපි. තාම මේ කතා කරන්නේ මේ ඇත්තට මේ කතා කරන බුදුදහමේ මූලික ටික. ප්‍රතිපදාරයිද කොහොමද මේ කතා කරන්නේ? තාම හරියට බලුවා හරියට බලුවොත් එහෙම. ඔයිට ගොඩක් එහා බුදුහාම කතා කරන්නේ. මොකද මාර්ගය එතනින් තියෙන්නේ. මම මේ ඔබේ අත්දැකීමට මේ ගේන්නේ ළඟම. මොකද තරහ කියන්නේ මේක මෙලම තියෙන එකක් නෑ අපට. පොඩ්ඩක් නැත්තම් එනවනේ. තරහ කවදාවත් කාගෙන ඉන්න ඕන එකක් නෙමෙයි. හැබැයි අවබෝධ වුන් නැත්තම් කාගෙන ඉන්න වෙයි. ඒ වෙනුවෙන් ෆිල්ම් බලන්න වෙයි, ගේම් ගහන්න වෙයි, ට්‍රිප් යන්න වෙයි, කෑම කන්න වෙයි, තව ගොඩක් දේවල් කරන්න වෙයි, එළිය ගොඩාක් වෙනස් කරන්න වෙයි. ඒ කෙනාට ආදරෙන් සලකන්න වෙයි. අර ගුරු නායකහන කීසර කී වගේ මල් ගෙනත් දෙන්න වෙයි, රෝස මල් ගෙනත් දෙන්න වෙයි, චොක්ලට් ගෙනත් දෙන්න වෙයි, කැමති කෑම අඳුන් ගෙනත් දෙන්න වෙයි, සර්ප්‍රයිස් කරන්න වෙයි, ගොඩක් දේවල් කරන්න වෙයි. ඇයි ඒ? තරහ නැතුව මේන්ටේන් කරගෙන යන්න. ඒ හැමදේම කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. භෞතිකයේ නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ එන්නේ එළියෙන් නෙමෙයි. ප්‍රශ්නෙට එළිය වෙනස් කරා කියලා උත්තර නෙමෙයි. ඒ ඔක්කොම පැලස්තර. මේ තම තමන්ගේ විවාහ ජීවිත අරන් බලන්නකෝ මෙතන. විවාහ ඉන්නේ විවාහ වෙන ඉන්න කට්ටිය හිතලා බලන්නකෝ මොකද උන්නේ වෙන්නේ කියලා ඉස්සරහට. ගෙදර දෙන්න දෙමහලු දබරනවා නම් එහෙම එක්කෙනෙක් කොහොම හරි පිටිපස්සට යනවනේ. ඒ පිටිපස්සට යන්නේ බලවතා දුබලයාද? උත්තර දෙන්න එපා. තම තමන් හිතලා බලන්නකෝ. පස්සට යන කෙනා දාගන්න වචනයක් මං ඉවසනවානේ. බොරු. පස්සට යන ගමන් කියාගෙනනවා මං ඉවසන හින්දා හොඳයි හොඳයි හොඳයි. පස්සට යන ගමන් කියනවා මං ඉවසන හින්දා හොඳයි, නැත්නම් හිමින් හරි කීව කියනවා. ඒ ඉවසනව නෙමෙයි, ඒ බයටපත් වෙනවා. ඇයි මෙතනින් එහා තව වචන දැම්මොත් ක්‍රියාව දැන් නැගුණොත් එහෙම අනාගත බයක් තියෙනවා. මොනවා වෙයිද දන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ හිත තියෙන බය ශෝකය මත කියලා. විද්‍යාසහගත හිත අපි කියනවා නෙමෙයි. එහෙනම් බයෙන් ඉන්නේ මොකද්ද? අනාගත ගැන බයක ඉන්නේ. දරුවට ගහන්න හදනවා ගහන්න නැත්තේ ඇයියේ? ආදරේ හින්දාම නෙමෙයි, ගැහුවොත් මොනවා වෙයිද දන්නේ. නෝනායි මහත්තයා පටන් ගන්නවා චුට්ට 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 චුට්ට. දැන් පටන් අරන් එනවා එනවා පීක් එකකට. දැන් එතනින් එහාට දෙන්න එක්කෙනෙක් පස්සට යන්න වෙනවා. නැත්තම් හැලිවලෙන්දෙන් ගියත් පින්වතුනි අතින් පයෙන් ගියත් එක දණක නවතිනවා නේද? ගහගත්තේ මැද්දකීම තම තමට ඇතින ඉතින්. අපිත් තරුණ කාලේ කොල්ලොත් එක්ක ගහගත්තේ. ඒ ගහග ඒ මොකක් හරි වෙද්දී හැමතැනම වෙද්දී පින්වතුනි නවතිනවා නේද? මරණයක් හෝ මරණයෙන් හරි නවතිනවනේ පින්වතුනි. දැන් මං කියන්නේ ඒ නවතින්නේ යම් තැනක. යම් තැනකින් එහාට යන්න බෑ. ඒ බය හින්දා. අනාගත බය හින්දා. මේකෙන් පස්සේ මොකක් වෙයිද දන්නේ. ඒ නිසා මං කටවහ ගන්න ඕනේ. ඕකට දාගන්න එපාර බුදුහාමුදුරු කෙනී ඉවසීම එහෙම. ඕකට දාගන්න බය කියලා. මං ඉවසන හින්දා හොඳයි. නෑ නෑ ඉවසීම දැනගන්න නම් ඉවසීම කියනක ඉවසීම කියන වචනේ අර්ථකථනය කරගන්න නම් පිංගුතුනි. ඉවසන්නේ ඇයි කියලා බලන්න ඕන. ඉවසන්නේ කවුරු එක්කද බලන්න ඕනේ. ඉවසන්නේ මොකක් නිසාද බලන්න ඕනේ. එතන නැගෙන්න මෙත්තාව. එහෙනම් පිංගුතුනි බලන්නකෝ. තරහ ගියට පස්සේ තරට දහම දන්නව නම් මෛත්‍රී වඩන්න පුළුවන් නේද? අර බයටපත් වෙන එක දාගන්න එපා ඉවසීම කියලා. ඒ බය තියෙන්නේ. හේවත් ඒ කියන්නේ දුබලයා, ඒ කියන්නේ ප්‍රබලයා විසින් දුබලයා මැඩුවා ඉච්චරයි. ඒකට දාගන්න එපා. අරයත් හිතන්න එපා මූ හොඳටම මෙල්ල වුණා. අනිත් කෙනා දැන් ඔබ දිනුවා නම් ඔබත් හිතන්න එපා දුන්න මන් දීමක් දුන්න නෙමේ. අර පැත්තෙන් නැවතුනේ හින්දා බේරුණා. කවුරුත් දිනුවේ නැහැ. කවුරුත් පැරදුන්නේ නැහැ. දෙන්නම සසරේ. ඉවසනවා කියන තැනදී පින්වතුනි ඉවසීම කියන කරපත් වෙන්න. ඒ නැවතුනේ තැන වැරද්ද බව තේරෙන්න ඕන. තරහ යන්නේක නෙමෙයි ප්‍රශ්නේ. තරහ ගියාට පස්සේ අපි ගන්න ඇක්ෂන් එකයි ප්‍රශ්නේ. රාගය එන්නේක නෙමෙයි ප්‍රශ්නේ. රාගය ආවට පස්සේ ගන්න ඇක්ෂන් එකයි ප්‍රශ්නේ. මෝහයට පත්වීම නෙමෙයි ප්‍රශ්නේ. මෝහයට පතුන පස්සේ අපි ගන්න ඇක්ෂන් එකයි ප්‍රශ්නේ. එහෙනම් අපේ හිතේ නැගෙන රාග, දේශ, මෝහ නෙමෙයි ප්‍රශ්නේ ඇත්තටම. අපි ඒකට ක්‍රියා කරන විදියයි ප්‍රශ්නේ. අවිද්‍යා තුෂ්ණා හිතක තියෙනවා නම් මේ වෙන්වෙන් ලෝකෙත් එක්ක හැම වෙලාවෙම හිතක් හිතක් ගන්න රාග දේශ මොහොනක නවත්තන්න බෑ. හැබැයි ප්‍රශ්නේ අපිට ගන්න ඇක්ෂන් එක මොකක්ද කියන එක. එතකොට බලන්න තමන්ට සිහිපත් වෙනවද? බුදුහාඳුරු බුදු පිළිමයන් නෙමේ, තමන්ට මුලින්ම සිහිපත් වෙන්න මේක වැරද්දක්. එතන සිහිපත් වුණොත් දැන් අපි ඉතින්ලා කතා කරමු ආපස්සට කොහොමද මේ මග වඩන්නේ කියලා, කොහොමද මේ මේක ගේන්නේ කියලා, මේක වෙන් කරන්න බැරි තරට ගේන එක බලමු දැන්. මේ අත්දැකීම, ඒ අත්දැකීම තමන්ගේ ජීවිතේ ආරම්භ බලන්න. ඉවසුවද? ඇත්තටම ඉවසුවද? නැත්තම් බැරිකමට හිටියද කියලා. ඔය දෙක මුලින්ම තේරුම් බේරුම් කරගන්න ඕන. ඒ තමයි එක මූලික එක. දහම දන්නේ නැත්තම් අපි ඉවසුවා නෙමේ, බැරිකමට හිටියා. එතකොට අපි දැන් බුදු දහම දන්නවා කියලා ද්වේෂයට පත්ුන එක වැරද්දක්. මේ නිසා මං වගේම තව පිරිසක් අපහසුතර පත් වෙනවා, මං වගේ මගෙන් එළීන පිරිසක් අපහසුතර පත් වෙනවා. ඒක මුලින්ම පිළිගන්න. එහෙනම් ඒක හොඳ නෑ, ඒක නරක දෙයක්. එතනින් දැකලා මේක වැරද්දක් බව මුලින්ම පිළිගන්න. බැරිකම හිටියන්නේ මේ වැරද්දක්. ඊට පස්සේ බලමු අපි මේ වැරද්ද වෙන්නේ කොහොමද. දැන් වැරද්දක් තමයි. කවුද වැරදි? එළිය කෙනා වැරදි. හැබැයි ඒ වැරද්ද උනේ මටනේ. එහෙනම් දැන් මේක කරන්න හොඳ නැහැ. දැන් ඉවසුවා. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමරණ ඉවසුවා. ඒ ආපු ද්වේෂය ඉවසුවා. මුලින්ම ද්වේෂයක් බව දැනගත්තා. ඒක වැරද්දක් බව දැනගත්තා. ඒක අඩුපාඩුවක් බව දැනගත්තා. හානියක් බව දැනගත්තා. නැවතුණා. අන්න ගැහුවා හෑන්ඩ් බ්‍රේක් එක. හේතුව සසර කියන බින ඕගයක් පහළට ගලන්නේ. බුදුහාම දේශනා කරනවා දහම කියන්නේ උඩුගම් බලයන එකක්. මිනිස්සු ලෝකේ ප්‍රශ්නේ බව දැක්කට පස්සේ පහළට පහළට ලෝකෙන් උත්තර හොයනවා. ඒ නිසා කියනවා සසර ඕගයට පත් වෙලා තියෙන්නේ. මේ ඇස, කන, නාසය, දිව, කයත් එක්ක මේ හිත ඕගයක යන්නේ, ගහගෙන යනවා. සසරට ගහගෙන යනවා. හෙවත් ගහගෙන යනවා කියලා කියන්නේ පිංගුතුනි, ගහගෙන යනවා කියන්නේ ගඟක් නෙමෙයි. උත්තර ටික හොයාගෙන එළියට යන ගමනක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට කිව්වේ මම නැවතිලා ඉන්නේ, ඔබ නැවතියා. බුදුරජාණන් වහන්සේ කී තැනකේ කිව්වද එහෙම? පහළට ගලන්නේ, උත්තර හොයාගෙන එළියට යන්නේ. එළිය වෙනස් කර කර, රටක් වෙනස් කර කර, ලෝකයක් වෙනස් කර කර, හැමදේම වෙනස් කර කර, වෙනස් කර කර, වෙනස් කර එළියට යන ගමනක් තියෙනවා. බුදුහා දේශනා කරනවා ඕක ඔබට කරන්න උනේ එකක්. යුතුයකම් වර්කින් එක බඳුනට පස්සේ ඔබට ඕක කරන්න වෙන එකක්. ඒක මස්ට් එකක්. ඒකෙන් ගැලවෙන්න බෑ. හැබැයි ඒක කරන අතරේ ඔබට හිතුනොත් උත්තරේ තියෙන්නේ මේ එළියට දේවල් කරගෙන කරගෙන යන එකේ කියලා. ඕක බොරුවක්. ඔබ සම්මුතියෙන් එළිය දේවල් කරගෙන කරන යන අතර අවබෝධ කරගන්න කියලා කිව්වා මේකෙනේ මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙන්නේ කියලා. බුදුහාම දේශනා කරනවා නාබි නන්දති, නාබි වදති, නාජ්ජෝසය තිට්ඨති. රූපය දිහා බලාගෙනම රූපය අවබෝධ කරන්න. රූපය දිහා බලාගෙනම රූපය අවබෝධ කරලා නැවත රූපය දිහා බලන්න එහි බැස ගන්න නැතුව. ආන් එදාට ඔබ කරන කාර්ය ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අදාපින රූපය තුල බැසගෙන රූපය ඇත්ත වෙලා එකම පිළිසරණ, එකම උත්තරය මේ බාහිර වෙනස් කරන එක කියලා තමයි පිළි අරන් ඉන්නේ. බුදුහාර දේශනා කරා ඒක කරන්න වෙලා තියෙන්නේ, නවත්තන්න බෑ. හැබැයි ඔබ ඒ දේවල් කරන්න ඒකේ බැස ගන්න නැතුව යුතුයකම වගකීම කරන්න නම් මුලින්ම පටන් ගන්නව ඉවසන්න වෙනවා. කෙලස් ටික ඉවසන්න වෙනවා. සසර ගමන යන කෙනාට කෙලස් හැදෙනවා. ඒක හැදෙන්නේ හිතේ. එහෙනම් ඒ හැදෙන එකෙන් අපේ ළඟ මැද්දකීම ද්වේෂය. ඒක මුලින්ම ඉවසන්න වෙනවා. ඉවසන්න ඕන බැරිකමට නෙමේ, ඉවසන්න ඕන නෝන්ජල්කමට නෙමේ, ඉවසන්න ඕන ඇත්තටම ද්වේෂයේ වැරද්දක් බව දැනගෙන. වැරද්දක් බව දැනගත්තනම් ඒකට කියනවා හිරියොත්තප්ප. පවට බය වුණා, ලැජ්ජා වුණා. හැබැයි තාම එළියේ ප්‍රශ්නේ බව පිළි අරන් ඉන්නේ. එළියේ තමයි ප්‍රශ්නේ. ඒක පිළි අරන් ඉන්නේ කමක් නැහැ. හැබැයි ගහනවා හෑන්ඩ් බ්‍රේක් එක, කන්ති. ඒකත් එක්කම බුද්ධ ශාසනේ හිරි ඔත්තප්ප පිරෙන පටන් ගන්නවා. දැන් නැවතුණා. දැන් අර රාග දේශ මොහෝසේ ගහගෙන යන තිබ්බ ඕගේ නැවතුවා. දැන් තියෙන උඩුගම් බලා යන්න. උඩුගම් බලා යන්න බෑ. නෝන්ජල්කමඩ හරි බැරිකමඩ හරි අර අනාගත බයට හරි ඉවසන් ඉන්නවා කියන එක. හෙවත් අනාගත බයට පත්වල නවතින එක, අනාගත බයට පත්වල මෙල්ල වෙන එක ඉවසීම නෙමේ. ඒක උඩුගම් බලා යාමක් නෙමේ, අවස්ථාවක් ආපු ගමන් පහර දීමක්. එතන හැදෙනවා සතුරුකම. අත්දැකීම නැද්ද? ප්‍රශ්නයක් කිව්වා, එදා පෙරදුනා, හිතේ තියන් හිටියා, මාසෙකින් දෙහෙන් හරි පනිෂ්මන්ට් එක ඇල්ලුවේ නැද්ද? ඒවං උපසංහරති. කලපල බලන්න, එදා මට මෙහෙම කිව්වා, උඹට දෙන්න මේ සමාට මහත්ය නැත්තන් නෝන. හිතේ තිබ්බා මාසකින් දෙහකින් තමයි අවුරුද්දකින් පස්සේ අර කරන් ඉවරලා ඒක නෑ වගේ වංචනික දහමක් දාලා, ධර්මයක් දාලා, පොඩ්ඩක් ඕන්නම් ඒකෙන් පොඩි අයිසින් පරුත් දාලා ගහලා දානවනේ ඊට පස්සේ. හරකා උදේ එක හවසම මාරලා කාලා පහොද අසුචිත් කරා. අපි තමගේ අත්දැකීම් නැද්ද? අපි ගැන බද්ධ වෛරය. ඒ මරණයම නෙමේ, හොඳට බලන තමන් පරදින තැන්වල හිතේ තියාගෙන පස්සේ පහර දුන්නේ නැද්ද කියලා. අපි හොඳ ස්නයිපර්ස්ලා නෙමේද? කොහොමද කියනවා නම් කල්යල් බලලා හරියට බලලා දුන්න නේද ඊට පස්සේ? ඒකයි. එහෙනම් ඒ අපි ඉවසලා නෙමේ, ඒ බැරිකමට ඉඳලා. ඉවසුවනම් ඉවසපු දේ සම්බන්ධයෙන් දෙපාරක් රියක්ෂන් එකක් නැහැ, ප්‍රතික්‍රියාවක් නැහැ. ඒකයි කියන්නේ මේ ශාසනය අවබෝධ කරගන්න කෙනාට තියෙන්නේ යන අඩි විතරයි, එන අඩි නැහැ. මේ ධර්ම මාර්ගය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න අවබෝධ උඩුගම් බලා නම් යන්නේ. ඒ උඩුගම් බලා යන ගමනේ යන්නේ ඒ ඔය වැලි තලාවට නෑ යන්නේ. වැලි තලාවට ගිය පාරවල් තියෙනවා, එන පාරවල් නෑ. නමුත් අපි හිතනවා යක්කු ගිල්ලා කියලා. අපි කියන්නේ යක්කු ගිල්ලා නැත්තම් උඩට යනවා. ඔය එක එක අර්ථකථන ලස්සන තියෙනවනේ. හැබැයි ඕකේ ඇත්තම ගැඹුරු අර්ථය කොහොමද? බුදුරජාණන් වහන්සේලා කතා කරන්න පිණිතුනේ මැජික් නෙමෙයි, සත්‍ය. අත් විඳින්න පුළුවන් සැමට හැම හිතකටම අත් විඳින්න පුළුවන් සත්‍යයක් තමයි නිවන කියන්නේ. හැම හිතකටම අත් විඳින්න පුළුවන් සත්‍යයක් නම් නිවන. ආන්ගේ සත්‍ය ස්පර්ශ කරන ධම කියන්නේ වෙනසක් නෙමෙයි. ඒකේ මැජික් නෑ, ඒක සත්‍යයක්. සත්‍යයක්. එහෙනම් තේරුම් ගන්න, ඉවසනවා කියන තැන අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ තමන් දැන් බලන්න පටන් ගන්න. තමන් කීපාරක් බැරිකම නිසා, අනාගත බය නිසා අල්ලගෙන හිටියද, පස්සේ ගේමක් දෙන්න හිතාගෙන හිටියද, එහෙම නැත්තම් ඇත්තටම එහෙම නැත්තම් තමන් දහමෙන් දැකලා මේක වැරද්දක් වශයෙන් පිළි අරන් නැවතුණාද? දැන් උන තමන්ගේ අත්දැකීම් ඔස්සේ යන්න. මේ අත්දැකීම තමයි ඉස්සරට යන්න තියෙන්නේ, නැත්නම් මේක තේරෙන්නේ නැහැ. දැන් තම තමන්ගේ අත්දැකීම් වල, දැන් තම තමන් අත්දැකීම් වල ඉන්න. දැන් තමන් බලන්න, තමන් ගන්න එකක් හරි ඇති ඔබට අවස්ථාවක්. මෙන්න මෙදා මේ සිදුවීමේදී මං ඇත්තටම තරහ ගියේක, මට තරහ ගියා, ගිහින් ගොඩක් ලකට මං දැනගත්තේ තරහ ගිය බව. හැබැයි ඒක වැරද්දන්නේ, ඒක හොඳ නැති දෙයක්න්නේ. ඒක ඉස්සරහ කෙනාට බයේ හෝ බැරිකමට හිටියා නෙමෙයිනේ. ඇත්තට මේක නරක දෙයක්, හොඳ නැති දෙයක්. ඒක මම වගේම අන්‍යයන් විනාශ කරන දෙයක්. ඒක අකුසලයක්. බුදුහාම දේශනා කරනවා ඒක කෙලෙසයක්. එහෙනම් ඒකේ මං හික්මෙන්නේ නැහැ. අන්න ඉන්ද්‍රිය සංවරේ පිටිය නේද? ඉන්ද්‍රිය සංවර කියලා කියන්නේ ඕක සිහිපත් වුණ ගාම කාගෙන හිටියා නෙමේ, බැරිකම හිටියා නෙමේ, අල්ලන් හිටියත් නෙමේ, නිවටකම හිටියත් නෙමේ, ඉන්ද්‍රිය සංවරේ පිටියා. ඒ නිසාද බලන්න ඒ තරහ ගිහිල්ලා මේ බව සිහිපත් වුණා. ඒ නිසාද බලන්න ඔබ කාය කර්ම වචී කර්ම නැවැත්විය වෙලාවේ. දැන් තම තමන් බලන්න. ඊට පස්සේ එහෙමද බව දැනගත්තනම් ඔතන දැනගත්ත කියන්නේ 50%ක් දිනලා. ඒ කියන්නේ ඔබ මේක මැදට ගෙනාව ප්‍රශ්නේ. දැන් තියෙන අනිත් පැත්තට ගේන එක ඔතෙන්න ගේන එකයි අමාරුම. හෙවත් මුලින්ම උත්තරේ දන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ පිඟුදිනේ. ප්‍රශ්නේ හරියට කියව ගන්න බැරි එකයි ප්‍රශ්නේ. මිනිස්සුන්ට ගොඩක් උත්තර හොයන්න බැරිලා තියෙන්නේ උත්තර නැති හින්දා නෙමෙයි. හරියට ප්‍රශ්නේ කියවලා ප්‍රශ්න තේරුම් ගන්න බැරි නිකන්. ඔබ ප්‍රශ්නේ හරියට කියව ගත්තා කියන්නේ ඔබ දැනගත්තා. මම මේ නිවටකමටම ඉන්නව නෙමෙයි, බැරිකමටම ඉන්නව නෙමෙයි. මේක වැරද්දක්. මම පිළිගන්න දර්ශනය අනුව, භාග්‍යතුන් වහන්සේ කියපු දේ අනුව මේක වැරද්දක්. මේක බලවත් මකුසලයක්. තාම මේ එළියේ ප්‍රශ්නයක් එළියේ නෙමෙයි ප්‍රශ්නේ ඇතුලේ. ඒව නෑ තාම. දැන් එතන නෑ. මේ දැන් තරහ ගිය මොහොත. ඒ මොහොත මේ අල්ලන්නේ. එතකොට දැන් අන්න ප්‍රශ්නේ දැක්කා. ප්‍රශ්නේ දැක්කා, වැරද්දක් බව දැක්ුණා, ඉන්ද්‍රිය සංවරයේ පිහිටියා. ආන් ඒකයි කියන්නේ බුදුරුන්ගේ කන්දී කියලා. බුදුරුන් ඉවසීම පටන් ගන්න නොතනේ. බුදුරුන් ඉවසීම පටන් ගන්නේ සතර බ්‍රහ්ම විහරණයත් එක්ක ඉන්ද්‍රිය සංවරයේ පිහිටලා. සංවරට්ඨේන සීලං. සීලය කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය මත පිහිටන එකක්. ඉන්ද්‍රිය කියන්නේ මූලික වශයෙන් ක්‍රියාත්මක වෙන ඇස කන නාස දිය කය වගේම ඒකත් එක්ක අපි රියැක්ෂන් කරන, අපි ප්‍රතික්‍රියා කරන කාය කර්ම වචී කර්ම වල හික්මෙනවා. ඕකට කියනවා සීකිය කියලාත් සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට. ඕක සාසනේ විනයට ඇතුළත් කරලා තියෙනවා ඉන්ද්‍රිය සංවරය. ඒක පටංග නිවසීමෙන් මුලින්ම. ඒ ඉවසීම නිවටකම නෙමෙයි, ඒ ඉවසීම බුදුන්ගේ ඉවසීම. දැන් දැනගත්ත ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? තාම හරියටම හොයාගන්න බෑ. හැබැයි ප්‍රශ්නයක් දන්නවා. ඒ තමයි තරහ ගියේ එක වැරදි, එක අඩුපාඩුවක්, එක පාපයක්. හිරියොත්ත බිඳිනවා. දැන් ප්‍රශ්න දැනගත්තා. එහෙනම් නිවටකමට නෙමෙයි හිටියේ මේ. ප්‍රශ්නේ තේරුම් ගත්තා. දැන් ඊළඟ අදියර බලමු. දැන් ඔබට බලන්න පුළුවන් තරහ ගියේ කොහොමද? දැම්බෙලි තරහ ගියේ කොහොමද? How? අරක තමයි මොකද්ද? What? මොකද්ද උනේ? දැන් මේක කොහොමද? How? කොහොමද මේක උනේ? දැන් මේ තාම මේ හොඳ මේ පච්චුප්පන්නතාවය කතා කරනව නෙමෙයි ඈ. මේ තාම මේ ගොමේ ඈතකයක් ගොඩක් ඈතින් කතා කරන්නේ. මේ පච්චුප්පන්න ඔක්කොම අපි කතා කරනවා. නමුත් කතා කරලා අපි හැමදාම ප්‍රශ්න වලින් පිටු එකම විදිහට බැට කරනවා නං. ප්‍රශ්නෙන් ගොඩ යන්න බැයි නං. හිතවල තරහ හැම අපේ තියෙනවා නං. ඒ වෙලාවට විවසගෙන නෙමෙයි නිවටකමට වගේ නං අපි ඉන්නේ. පරාදයිනේ අපි. දහම දැනුමක් විතරනේ ජීවිතේට. දැනුමට තියන් ඉඳලානේ. එන ආභරණයන් එක. ඔක දින පළඳින්න නෙමෙයිනේ. ඔක දින අත් දකින්න අත් විඳින්න අත් දකිමින් අත් විඳිමින් මේ හිතේ දින ගින නිමා ගන්න තියෙන්නේ. ඒකන නිවන කියලා කියන්නේ. දැනුමෙන් අපි රවුම් කරලා ලස්සනට කතා කරනවා. නමුත් ඒක අපි ජීවිතේ ප්‍රශ්නට ඇප්ලයි වෙලා නැත්තම්. අපි කොච්චර ධර්මයේ කතා කරත් මොන විදිහට කතා කරත් කොච්චර මේක වෙන් කරන්න බැරි බව දැනගත්තත් ඒක නොලෙජ් එකන්නේ. ඒකයි කියන්නේ ජීවිතේ පොඩ්ඩක් දවස ස්කෑන් කරලා බලන දවස මගේ කොහොමද ගෙවුනේ? ප්‍රශ්නවලදී මම කොච්චර දහම ඇප්ලයි කරාද? වචන වලින් ඇප්ලයි කරාද? දැනුමෙන් ඇප්ලයි කරාද? ඇත්තටම ඉවසීමත් එක්ක බුදුරජාණන් වහන්සේගේ මූලිකම ඉගැන්වීම ඉවසීම, කන්ති. ඉවසීමත් එක්ක ඉන්ද්‍රිය සංවරයෙන් මත පිහිටලා මම මගේ වැඩුවද? ඕක බේර ඕක තේරුම් බේරුණ හරියම අමාරුයි බින්දුනි. පුදුම අමාරුයි. තේරුම් බේරුම් කරගන්න. දැන් අබන හව් කොහොමද මේක වුනේ? අරක දැනගත්ත වැරද්දක් ප්‍රශ්නයක් නිවටකම ඩිවසු හිටියා නෙමේ බයට හිටියා නෙමේ මේක බුදුහාඳුර කියලා දෙන හොඳ නෑ. දැන් ඉස්සරහට එන්න ඕනේ. මේ ලෞකික සම්මාදිට්ඨිය මත කතා කරන්න තාම. මේ ලෞකික හරි තාම කතා කරන්නේ. ඊට දෙමන කොහොමද මේක වුනේ? දැන් කියපු ටික ඉවරයි. කරප් ගැහුවා නම් ගහපු ටිකත් දැන් ඉවරයි. කෙරුවා නම් කියපු ටිකත් ඉවරයි. දැන් කෝ ඒවා? දැන් තමන් හිතන්න. මේ තමයි ජීවිත අත්දැකීමට දහම යොදා ගන්න විදිය. ඇත්තටම මේක භාවනාවක්. මේක මං පෙන්වන්න අද වෙලා තිබ්බොත් මේක පච්චුප්පන්නතාවෙන් කොහොමද බලකින්න කියලා. මේක සිදුවීමක වශයෙන් කොහොමද කියන්නේ කියලා. නැත්තම් අපි සිදුවීමක්. එහෙම දාන්න බෑ. මේක පිළිවෙලට ගලාගෙන එන්න ඕන. මේක අවබෝධ එහෙම වුණොත් තමයි කෙලෙස් සුද්ධ වෙන්නේ. එහෙම වුණොත් තමයි ඔය අවිද්‍යාවලට ගැලවෙන්නේ. නැත්තම් අපි පොයින්ට් එකෙන් පොයින්ට් දාලා තියෙනවා. දැන් ඔබට හිතෙන ඇති මේ හාමුදුරු කතා කරන්නේ පච්චුප්පන්නතාව ගැන නෙමෙයිනේ. මේ කතා කරන්නේ පච්චුප්පන්නතාව ගැන තමයි. මම දැන් ඉස්සර කියන්නම් ඒක. දැන් අපි කතා කරන්නේ මේ දවස්වල කතා කරනනේ සිදුවීමක් මේක මොකද්ද මේ කියන එක. හේතුම්පටි සම්බුත කියන concept එක කතා කරනනේ අපි. දැන් හිතන නෑ මේ අතීත ගැන කතා කරනනේ. ඔය ප්‍රශ්නේ මම දැන් ගේන්න ඉස්සර වෙලා තිබ්බොත් කොහොම හරි. මේකයි තරහ ගියේ අපි පස්සේ කතා කරමු ඉස්සර යනකොට. එතකොට දැන් බලමු කොහොමද මේක වෙන්නේ? කොහොමද උනේ? ඔබේ කනට කනත් අපි කනක් තියනවා. තියෙන කනට ඇහෙන්නේ කොහටද? අපි කියන්නේ මගේ කනට ඇහුනේ. අපි එහෙම කියන්නේද? මේ මගේ කනට ඇහුණ එක බොරු කරන්න පුළුවන්ද? අපි අහන්නේ එහෙම. මගේ ඇස් දෙකට දැක්ක එක බොරු කරන්න පුළුවන්ද? හොඳටම බොරු. මේ මස්ලේ කනට දැහෙන්නේ. මේ හංකඩේට ඇහෙනවද? මේ හංකඩේට මේ 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 මස් ගුලට පේනවද? කමන්නේ අපි දැන් පිළිගන්නේ එහෙමනේ. අපි එහෙම යන්ක ඉස්සරහට. එතකොට අපි දැන් කියනවා දැන් බලනවා කොහොමද ඒක වුනේ? තරහ ගියේ කොහොමද? යමක් කිව්වා. ඒ කියපු එක දැන් ඕන දැන් අර බ්‍රේක් එක ගහපු ගමන් දැන් මේ උඩුගම් බලන විදිහ මේ කියන්නේ. මේ ප්‍රශ්නේ නිවැරදි කරගන්න විදිහ මේ කියන්නේ. මේ තමයි උඩුගම් බලය යෑම. නැත්තම් ගේම් ගහනවා වංගුවක් දාලා හරි ගහන්න. එතකොට කියනවා පහළට ගල්න ගඟ කොරල්පර ගල් මතින් යද්දි හරි ලස්සනයි. ඒකනේ මිනිස්සු කියන්නේ දුක් විඳන කමන්නේ. දුක් විඳින තමයි ජීවිතේ ලස්සන කියලා. ඇයි ඒ? ප්‍රශ්නට උත්තර නැති වෙද්දි ගල්පර දාගෙන ගේම් ගහ ගහ යද්දි උඩින් යටින් යද්දි රැලි වලින් යද්දි මිනිස්සු කියනවා ගඟ හරි ලස්සනයි කියලා. ඕගේ ලස්සන නැහැ. ඕගේ කියන්නේ විලාපයක්. ගඟක් ලස්සනයි කියලා අපි දාපු එක අර්ථකථනයක්. ඒක මිනිස්සු කියන කතාවක් මිසක් ගඟක් කියන්නේ විලාපයක්, භයංකාර ස්වභාවයක්. ඔය ගඟවල්ම තමයි කුරුරුලා අපි අර මුලින් කියපු ගස් කොළන් නෙමේ මිනිස්සු පවා මැරිලා ගියේ. හැබැයි නිසලත්වය ඔක සංසුන් කාලේ. එහෙනම් උඩුගම් බලා යන්න යන්න ඡණ්ඩ වූ ගඟට ගඟේ උඩට යන්න යන්න ඡණ්ඩත්වය මොකද්ද වෙන්නේ? සමත වෙන්න පටන් ගන්නවා. යට තියෙන ඒ ඡණ්ඩ ස්වභාවය ඉහළට යද්දි ඉහළට යන්න යන්න නිසල වෙන්න ගන්නවා. ඒකයි මේ බුදුරජාණන් වහන්සේගේ පාත් එක උඩුගම් බලා යන්නේ. මේ ගමන ඉහළට තියෙන්නේ. දැන් අපි බ්‍රේක් එක ගහගත්තා. දැන් අපි ඔකට කියනවා උඩුගම් බලා පීනනවා කියලා. දැන් අපි ආපහු හැරෙනවා. දැන් යන්නේ එතනින් හැරුණා කියලා කියන්නේ පිඟුතුනේ නිවන් දකින්න හැම සිදුවීමක්ම හේතු වෙනවා. මේ ඔබට දවසක් ඉඳගෙන මනස ගන්න පුළුවන් පොයින්ට් එකක් මේ කියන්නේ. අතීතය සිහිපත් කරනවා නෙමෙයි මේ. අපි කතා කරමු ඉස්සරහට මේ කියද්දි. එතකොට දැන් අපි ආපස්සටදී අපි බලන කොහොමද මේක උනේ? මට තරහ ගියේ කොහොමද? ඒකේ නා මොනව හරි කිව්වා. දැන් කියපු දේවල් ටික කො? දැන් බලන්න. දැන් මේක විමර්ශනය කරන කො දැන් කියපු දේවල් ටික? රෙකෝඩ් වලත් නැත්තම්. නැවත වයිබ්‍රේෂන් වල ඇහෙන්නේත් නැත්තම්. කො ඒ දැන් කියපු ටික? කො ඒව දැන්? ඒක නෑ, ඒක වැය වෙලා. කියපු දේවලුත් නැත්තම් දැන් කියපු කෙනත් වෙන දෙයක් නම් කර කර ඉන්නේ. සමහරට වැරඩ ගිහිල්ලා නැත්තම් ෆෝන් එක කරපැත්තෙන් කට් වෙලා නැත්තං එයා පේනතෙක් මානෙගත් නැහැ. එහෙනම් මේ වෙලාවේ මේ තරහ එන්නේ, මේ තරහ තියෙන්නේ තරහ එන්න පුළුවන් සිදුවීම් තියෙද්දිද? මේ මොහොතේ එහෙම සිදුවීමක් නැහැ. සිදුවීමක් වුණා, ඒක ඉවරයි. දැන් ද්වේෂයටපත් වුණා. දැන් මේ හැබැයි තරහ තාම හිතේ තියෙනවා. තරහ තාම හිතේ තිබ්බට වටේට ඒ අදාල කිසිම සාධකයක් දැන් නැහැ. එහෙනම් තේරුම් ගන්න, මේ වෙලාවේ හිතේ තරහ තියෙන්නේ හේතුවක් ඇතුවද, ඒකට අදාළ හේතුවක් නැතුවද? තරහ හිතේ තියාගන්න අදාළ, මේ තමයි ද්විමානිකව මේ කියන්නේ. මේ වෙලාවේ මේ හිතේ තරහ තියෙන්නේ, දැන් අපි මේ හවු එකනේ බලන්නේ කොහොමද කියලා. එහෙනම් මේ තරහ තියෙන්නේ මේ වෙලාවේ තියෙන එක සම්බන්ධව නෙමෙයි. මේක දැන් වැය වෙලා, මේක දැන් ඉවර වෙලා, මේක ඉවර වෙලානේ. එහෙනම් මේක දැන් වෙනස් වෙලානේ, මේක වැය වෙලානේ. අන්න මතක් වෙනවා පද අනිච්ච. ඒත් හරි අනිච්ච, ඒත් ඔය අනිච්ච නෙමෙයි ඈ. අන්න තමන්ට බුදුරජාණන් වහන්සේගේ වචනේ මතක් වෙනාට පස්සේ, මේක මේ එක ක්ෂණයෙන් කරන්න පුළුවන් දෙයක්. මේ ආපස්සට යන්න මම මේ ඇද මේක මේ ගොඩක් ගැප් කරලා මේ විස්තර කරන්න මේක. එහෙනම් මේ ලෝකේ අනිච්චයිනේ. අපි කියන්නේ මොකක් හරි ඕක අනිච්චයි පුතේ. අපි ගොඩක් රට අනිච්චයි කියලා කියන්නේ, මේක හොඳට මේක හොඳට අල්ල ගන්න. අපි ගොඩක් රට අනිච්චයි කියලා කියන්නේ, අපි අනිච්චයි කියලා කියන්නේ එළියේ වෙනස් වීමක් ඇත්ත කරගෙන නෙමෙයිද? දහමෙන් අත උත්තරයක් දෙන්නකෝ. අපි ගොඩක් වෙලාවට මේ ලෝකේ අනිච්චයි කියලා කියන්නේ එළියේ වෙනස් වීමක් ඇත්ත කරගෙන නෙමෙයිද? අපි කියන්නේ මේවල කියන්නේ සමහර ඔබම කියන්නේ මේ ඉතින් මැරෙනවා, විනාශ වෙනවා, හදාගත් දේවල් කැඩෙනවා, බෙදෙනවා, මේවා අනිච්ච ලෝකෙනේ. ඔබ ඒ විග්‍රහ කරපු, ඒ විස්තර කරපු ඒ අනිච්ච ලෝකේ අපි අදහස් කරේ එළිය ගැන නේද? කියලා නැද්ද කතාව? කියලා තියෙනවා. ඕක අනිච්චයි පුතේ. ඕව කැඩුණා පුතේ. ගෙවල් මැරෙනවා ඉතින් අනිච්චයිනේ පුතේ. අපි ඒ වචනේ ගොඩක් රට කමක් නැහැ ඒක. මම මේ ඉස්සරහ එන ගමන් ඉන්නේ. ඒතකොට අපි ඒක පාවිච්චි කරන්නේ වෙනස් වීමක් නේද? වෙනස් වීමක්, විනාශ වීමක්. මේ කතා කරන ඔබේ ජීවිත අත්දැකීම. මේ මොහොතේ ජීවිත අත්දැකීම කොහොමද මේකට එන්නේ කියලා ඉස්සරහට. අපි අනිච්චයි කියලා කිව්වේ අපේ අනිච්ච දරා ගැනීම තිබ්බේ, අපේ පිළිගැනීම තිබ්බේ, අපට අනිච්ච කියන වචනය සිහිපත් උනේ අර බාහිර වෙනස් වීමත් එක්ක. එහෙනම් දැන් Tamanට සිහිපත් කරගන්න පුළුවන්. කියපු කෙනා දැන් නැහැනේ මෙතන. එයා දැන් පස්සේ හොඳින් කතා කරනෝනේ. එයා දැන් පේන්න නැහැ, ෆෝන් එක තියලානේ. ඒ සද්ද දැන් ඇහෙන්නේ නැහනේ. එහෙනම් අනිච්චයිනේ. හරි අනිච්ච, අනිච්චම නෙමෙයි. නමුත් අපි දැන්ට ගමුකෝ. අපේ අනිච්ච. අපි දන්න අනිච්ච නෙමෙයි. හා. එහෙනම් අනිච්චයිනේ. එහෙනම් තරහ ගියා. මං ඒක ඉන්ද්‍රිය සංවරයේ පිහිටි, ඒක වැරද්දා, පාපයක්. හැබැයි දැන් ඒක ඇත්තෙත් නැහැ. ඔය මට්ටමට දකිද්දි, ඔය මට්ටමට හිත මේ දැන් ඔය කියන මට්ටමටෙද්දි මේක දැන් ඉවර නෙමෙයි. මේක ඉවර අනිච්චයි නෙමෙයි. ගන්න දෙයක් නැහැ නේ. වැය වෙලා නෙමෙයි. මේක නැති වෙලන දෙයක් නේ. එතන කිසිම සලකුණක්වත් නැහැ නේ. ආපු දිහාවකුත් නැහැ. අපි පරණ කතා කරපුවා. ආපු දිහාවකුත් නැහැ, ගිය දිහාවකුත් නැහැ. ගන්න දෙයක් නැහැ. අනිච්චයි නේ. ඔන්න ඔතෙන් එන ඔය හරියට එද්දි පිඟුදුනි. ආ රියැක්ෂන්ස් නැහැ හිතුරුලා. හිත ඔය හරියටදී පුදුම දෙයක් නිමිලා සමත වෙලා. සමත වෙලා. ඔන්න සමත වෙන විදිය හිත. සමත වෙන නම් මේ දහම සිහිපත් වෙන්නත් ඕන. දැන් අන්න හිතේ තිබ්බ අර කැකෑරිල්ල, අර බය, අර තිබ්බ වේගය දැන් අඩු වෙලා. දැන් ටික ටික මේ ඕගය, අර ගලන අර ඡණ්ඩ ගතිය ටික ටික දැන් නිදහස් වෙන්න යන්නේ මේ. අනිච්චයිනේ. ඒ කෙනත් නෑ, සද්දෙත් නෑ, මුකුත් නෑ, ඉවරනේ ඔක්කොම. ගන්න දෙයක් දැන් නෑනේ. ඊට පස්සේ බලන්න, ඒත් දැන් මේ තරහ ගිය සිදුවීම හිතේ තියෙනවා. දුක කියන එක තාම තියෙනවා. දැන් බලන්න කොහෙද මේක තියෙන්නේ කියලා. පාපයක් බව, වැරද්දක් බව තේරුම් ගත්තා. නිවටකමට නෙමේ, බයට නෙමේ, බුදුරජාණන් වහන්සේ බණපදේ සිහිපත් වෙලා ඉවසුණා. ඉවසුවා. ඊට පස්සේ බැලුවා කොහොමද මේක ආවේ කියලා. කොහොමද කියලා ඇවිල්ලා බලින්නම්. කොහොමද කියලා බලින්නම්. ඒ වෙදි තරහට අදාළ කිසිම හේතුවක් නැහැ. දැන් ඒ ඔක්කොම වැය වෙලා. දැන් බැලියකි. හැබැයි ඒත් අර ආපු ගැස්ම අර අවුල තියෙනවා. දැන් බලන්න කොහෙද මේක තියෙන්නේ කියලා. තරහ නැති වුණාට දැන් හිතේ හිතට පත් වුණාට දුක. අර අවුල දැන් තියෙනවා. දැන් බලන්න ඔක කොහෙද තියෙන්නේ කියලා. දැන් ඔබට පෙනෙයි ඒක හිතේ තියෙනවා කියලා. මේ ගියා ගිය සතියේ ගුරු නායකහරු නවතෝ තැන්ට මේ ගෙනාවේ. අපි කතා කරන්නේ ප්‍රශ්න හිතේ තියෙන්නේ කියලා. හිතේ තියෙන්නේ ප්‍රශ්නේ කියලා හැමදාම වචනෙන් කොච්චර කිව්වත් හරියන්නේ නැහැ පිනු. ඒක තේරෙන්නේ නැහැ. ඒක අත්දැකීමට එන්න ඕන. ඒක තමයි අත් විඳීමට එන්න ඕන. අත් දකින දේ සහ අත් විඳින දේ තුලින් තමයි රාගක්යෝ දේශක්ෂයෝ මෝහක් වෙන පැත්තට මේ ත්‍රිලක්ෂණේ අනිත් දුකට යෙදෙන්නේ. දැන් අන්න අපි ගෙනාවා නරකබ්බා මුලින්ම තේරුම් ගත්ත. දැන් මේ හැටි දැන් ඔය හැටි ඉවසන්න. දැන් ඉවසීම ඉවරයි ඔය හැටි. දැන් ඔය දැන් මේ දහම දැන් විදර්ශනාමේ වැඩන ගමන් ඉන්නේ ඉස්සරහට. මේ ඉහළ පැත්තට මේ හැදෙන ගමන් මේ ඉහළට මේ එන ගමන් ඉන්නේ. දැන් ඉවසන්න. දැන් මේ හැරි දැන් ඔය හැරි ඉවසන්න ඕනේ නැහැ. ප්‍රශ්නේ කොහෙද? දැන් මුලින්ම අරටික එක අපි හිතුවා මුකුත්ම නැහැ. ඊට පස්සේ දැන් බයට නෙමෙයි ඉවසුවේ. ඒක දැන් මතකනේ. ඊට පස්සේ දැන් ආවා. ඊට පස්සේ ඒ තරහ යන දාල හේතු මුකුත්ම බාහිර මේ වෙලාවේ වටේ මුකුත් නැහැ. එහෙනම් තාම මගේ හිතේ අවුල තියෙනවා. තාම අවුලක් තියෙනවා. කොහෙද තියෙන්නේ? හිතේ. හිතේ අවුල බව දකින තැන වෙද්දී ඉවසියන්න ඕනේ නැහැ එතනින් එහාට. දැන් ඔබ මාර්ගයේ ඉන්නේ. දැන් ඉවසනවා නෙමේ. දැන් ඔබ මාර්ගයේ දැන් මේ වෙලාවේ ඒ වෙලාව ගැන ඔබ දහම සිහිපත් කරගනිමින් මේ ඉන්නේ. දැන් තීරණවා. ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? හිතේ. අන්න බුදුහාඳුරු මත වෙන එළියට. ඔතෙන්න ගේන එක තමයි ලෝකෙතන ලොකුම අභියෝගය. දැන් බාහිර නෙමේ ප්‍රශ්නේ. කෙනෙක් නෙමේ ප්‍රශ්නේ. උන දෙයත් නෙමේ ප්‍රශ්නේ. හැබැයි දැන් ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? හිතේ. එහෙනම් මේ පීඩාව තියෙන්නේ මගේද? එළියේද? එළියේද මගේද? නැත්තම් මේ පීඩාව තියෙන්නේ මම කියන කෙනාගේ හිතේද? දැන් කොහෙද තියෙන පීඩාව? හිතේ. ඊට පස්සේ එනවා. ඔතනින් එහාට අපි පොඩ්ඩක් කතා කරමු. මේ තමයි අමාරුම තැනට ගෙනාවේ. ගිය සැරේ දේශනාව තැනට ගෙනාවේ. ගිය සැරේ පෙරේ දනේ දේශනාව බ්‍රහස්පතින්දානේ තිබ්බේ. බ්‍රහස් පොයනේ. පොය දේශනාව. හැමදේම හැදෙන්නේ හිතේ කියලා කිව්වේ. දැන් තේරෙනවද? තරහ ගියාට පස්සේ හිතේ තියෙන බව හිතේ තාම හිතේ මේ ප්‍රශ්නේ තියෙනව ඈ. තාම මේ ප්‍රශ්නේ හිතේ දක්වා ගේන්න ක්‍රියාමාර්ගය. ඔකට තමයි කියන්නේ උඩුගම්බලා යන්න පටන් ගත්තා කියලා. ඔකට තමයි කියන්නේ උඩුගම්බලා පිනන පටන් ගත්තා කියලා කියන්නේ. පැහැදිලිද කියන එක? දැන් ඔන්න දැනගත්තා ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ දැන්? හිතේ. හිතේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? හිතේ දැන් තරහා හෙවත් ඒ තරහ ගිය බව හෙවත් දැන් හිතේ ඒක මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මොකද්ද හිතේ ඒක තියෙනවා. හැබැයි කොහෙද තියෙන්නේ? එළියේද? කෙනෙක් ළඟද? සිදුවීමකද? නැත්තම් කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? හිතේ තියෙනවා. මෙතෙන්න ආවා කියන්නේ ඔබ ප්‍රශ්නෙත් එක්ක. නිකං හිතේ තියෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ අවබෝධයත් එක්ක මෙතෙන්න නම් ඔබ ආවේ. ඔබ ගොඩක් දුර මේ සාසනේ උල්ට ඇවිල්ලා. ප්‍රශ්නයක් වෙද්දී මේක වෙන්න මේකට ගේන්න පුළුවන් නම් අවබෝධයෙන් දැනුමෙන් නෙමෙයි. දැනුමෙන් නෙමේ. දැනුනොත් කියයි ඔක්කොම හිතේනේ තියෙන්නේ. නොදන්න කාලෙත් අපි කියනවා. හැබැයි හිතේ තියෙන්නේ කොහොමද බව දැක්කද? හිතේ තියෙන බව අපි අර හැම එකටම අනේ අනිච්චං කිකි ගියා වගේ අපි ඔක්කොම හිතේනේ. ඉතින් හිතේ තිබුණ අයින් කරගන්න පුළුවන් නේද? ඔක්කොම හිතේ අයින් කරගන්න මේ හිතේ නම් ඉතින් මේ තිබ්බා මේ අයින් කරා. පුළුවන් ද එහෙම? හිතේ නෙමෙයි හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි එළිය කෙනෙක් දැක්කම සෑය පාර ගේම් එක ගහන්නේ? දෙන්නකම හිතේලා නැද්ද එහෙම? මේ තම තම බලන්න තම තම බලන්නවා මම කියන්නේ. මේ මේක උදාහරණ කරන් යන්නේ. අපි කියන හිතේ ප්‍රශ්නේ කියලා ඉවරලා. හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි ඉතින් එළියෙන් උත්තර හොයන්නේ? ඇයි ඇයි රිද්දවල උත්තරයක් හොයන්න යන්නේ? ඇයි බැලන උත්තර ඇයි හින්ට් එකකට උත්තරයක් හොයන්න යන්නේ? මේ ප්‍රශ්නේ තියෙන හිතේ නම් ඒ ඔක්කොම තමාට කරගත්තා නම් හරිනේ. ඇයි එළියට කරන්නේ? මේක කියනවා අපි දැනුමෙන්. හැබැයි මේක නිතර නිතර මෙතෙන් මේ මේ එක එක උදාහරණයක් නක් මේ ගත්තේ, එක උපමාවක් නේ ගත්තේ. මේ උපමා වගේ අපිට අපි කේසස් කියව මේ රාගයත් ඒ වගේ තමයි. රහ ඔය ඔක්කොම ඒ වගේ තමයි. ඒක මේ මේක මේ හොඳට දැනණයක් නේ තමයි දේශය ගත්තේ. ඒක ළඟ ළඟ අපිට තියෙන අත්දැකීමනේ. දැන් හිතේ තියනවා. දැන් අපිට හිතනවා මොකද්ද මේක හිතේ හිතේ කියන එක තියෙනවා. දැන් ලෝකෙ නම් නැහැ. එළියේ නැහැ. කවුරු ළඟ කෙනෙක් ළඟවත් නැහැ. ඒ කියපුවක නම් නැහැ. මුකුත් දැන් ඒක අනිච්චයිනේ. දැන් අපි ලෝකෙ අනිච්චයිනේ. ඒක අපේ අනිච්ච නා. ඒක එළියේ නැහැ. දැන් කොහෙද මේක තියෙන්නේ? දැන් හිතේ තියෙනවා. ඔතෙන්න ගෙනාවා. දැන් හිතට හිතෙනවා මේක කොහෙ තියෙනවද? හිතේ තියෙනවා. හිතේ ඇත්තටම මේක තියෙනවද? තව බැලියකි. දැන් හිත කොහෙද තියෙන්නේ? හිත කොහෙද තියෙන්නේ? මොලේද? දැන් මේක ඉස්සර දැන් මේ හේතුන් පටි සම්මුත ගේන්න යන්නේ. දැන් එළිය නම් කොහෙවත් දේශේ නෙමෙයි අපි දේශේ නෙමෙයි පහළට අපි ආවේ. හරිද? දැන් අපිට තේරුණා එළිය නම් දැන් මේක කොහෙවත් එළිය කොහෙවත් නැහැ. එළිය කොහෙවත් නැහැ. පැහැදිලි? ඒක පැහැදිලි හැමෝටමනේ. එළිය කොහෙවත් නැහැ. හැබැයි දැන් කොහෙද තියෙන්නේ? හිතේ තියෙනවා. දැන් ඕකත් බලමු කොහෙද කියලා. where house නෙමේ. දැන් where කොහෙද? දැන් මේක තියෙන්නේ කොහෙද? මම ළඟ තියෙන හිතේ තියෙනවා. කොහෙද තියෙන්නේ? දැන් බලන්නකො හිත කොහෙද තියෙන්නේ කියලා. හිත කියලා ගන්න නැද්ද? හිත කියලා ගන්න නැද්ද? තියෙනවා. කොහෙද තියෙන්නේ? මොලේද? පපුවේද? ලේවලද? හැබැයි කය ඇසුරු කරගෙන හිතක් හැදෙනව නේද? ඒ නිසා නේමිකක් දැන් දන්නේ. ඕක හැදෙන්නේ කොහෙද? එහෙම තැනක් පෙන්න. ඒ කියන්නේ තියෙන තැනක් මේ හිතේ මේ ප්‍රශ්නේ නෙමෙයි. හිතේ තින් තව ගොඩක් දේවල් තියෙනවනේ. දැන් මේ දැන් උනා එහෙම හිතන්න පුළුවන්. හිතේ තව ගොඩක් දේවල් තියෙනවනේ. හා ඒ තියෙනේම තියෙන හිත කොහෙද තියෙන්නේ? දැන් මේ ගොඩක් දේවල් තියෙන හිත කොහෙද තියෙන්නේ? අර රතු පාට කීයද? ඈ? අර ආදරේ තියෙන්නේ කීයද? ඒක හිත තියෙන්නේ. මගේ මුළු හිතින්ම මම මගේ හදවතින් කියන එක කියන්නේ හදවතනේ. හරි. හරි. දැන් මේ ප්‍රශ්නේ අපි මේ විභංග කරගෙන මේ බෙදාගෙන යන්නේ. දැන් මේ හිතේ තියෙනවා මේ හිතේ තව ගොඩක් දේවලුත් තියෙනවා. මේ තියෙන හිත කොහෙද තියෙන්නේ? ඒක තියෙන තැනක් පෙන්වන්න පුළුවන්ද? විද්‍යාවෙන් හරි කමන්නේ මෙතන තමා හිත හැදෙන කියලා පෙන්ලා තියෙනවද? මොලේ පෙන්නනවා කෑලි 32 මත් එක්ක ඔය ඔය ඔක්කොම 23 පෙන්ලා තන. හැබැයි හිත පෙන්ලා තියෙනවද කොහරි තැනක? නෑ. හැබැයි හැමෝම හිත තින බව පිළිගන්න ඕනේ. ඇයි ඒ? හිතෙන නිසා. හිත තින බව පිළිගන්නේ ඇයි ඒ? හිතෙන නිසා. දැන් මරුණ කෙනාගේ මොකද්ද නැත්තේ? පණද නැත්තේ? හිතද නැත්තේ? හිත නැහැ. හරි. එතකොට අපි ඔය කොයි හරි තිබ්බනේ. තියෙනවනේ. ඒ දැන් බලන්න. දැන් මේ තියෙනවා කියලා මං දරන් ඉන්නේවා. හිතේ නම් තියෙන්නේ. ඔය හිත කොහෙද තියෙන්නේ? දැන් ඔය හරියටදි තරහ නෙමෙයි. බලන්න කොච්චර බුදුරජාණන් වහන්සේ ධර්මයේ ප්‍රායෝගිකද කියලා. මේකට මේ PhD කරලාම ඉන්න ඕනද? මේකට අකුරු කොච්චර ඉගෙනගෙන තියෙනවද? මේකට මේ මොන භාෂාවෙන් කියවනම් මේ භාෂාව තේරෙනවා, මේ වචන තේරෙනවද? ඇස්පේන්න ඕනද? මෙතනින් පොඩ්ඩක් කමාවදලා මම පොඩි කතාවක් කියන්න මේකත් එක්ක. අපි දැන් හිතේ තියෙන තනාවය මට අමතුනොත් කියන්න. මේ කියන්න මොකටද මට හිතුණා? මේ ළඟදී පෙනුන ගිය සතියේ කලින් සතියේ එක සුදු මහතුරු දෙන්නේ. කොහොමද මට මේක දැක්කත් දන්නේ නැහැ. සුදු මහතුරු දෙන්නේ මම බෑ ඉන්නම් එක මහත්තෙක් අතින් අල්ලගෙන මේ අත හොදනවා. මම ළඟට අපි ළඟට ආවට පස්සේ තමයි මම දැක්කේ. අරයාගේ අතින් අල්ලන තමයි අතින් අල්ලන තමයි බකට් එක අල්ලන්නේ. මේ සුදු මහත්තය අන්දයි. ඇස් පේන්නේ නැහැ. මම දැක්ක එයාගේ අර යන එක සාක්කුවේ දාන දින පස්සේ. එයා ලස්සනට ඉඳ ගන්නවා. අරය ගතිගල ඉඳ ගන්නවා. හැම හාඳුරුවන්ගේම අත දෝවණය කරා. මන් දැක්ක දනුත් බෙදන්නේ නැති. පිරිකර පූජා කරා. හැම තැනම වන්දනා කෙරුවා. මේ සුද්දෙක් අන්දයි. ලංකාවට එන්නේ නැති මොනව බලන්නද? මොනව බලන්න ලංකාවට එන්නේ නැද්ද? අන්දයි. බැයින්නම් එයා දැනගත්තා ඒ එයාත් එක්ක ආපු යාළුවොත් නේ වෙන යාළුවෙක් කියලා. හම් මගෙන් ඉන්දියාවෙන් හමුණු යාළුවෙක් කියයි බැයින්නම්. ඒ අනිත් යාළුව එයාගේ අම්මයි එතුමයි වෙල හිටියා. මෙතුමත් එකට සම්බන්ධ වෙලා. මොනවා බලන දේ ලංකාවට නැත්තේ? අන්දයි. ඇස් පේන්නේ. දවස් දෙකක් මන් දන්නම හිටියා. අපේ හාඳුරු කියනවා දහම් සාකච්ඡා කරද්දී පුදුම විදිහට මේ දහම තේරෙනවලු කියනවා. මේ ආශ්වාදයේ කියන එක හිත හැදෙන එක බයව හොඳට තේරෙනවලු කියන එක. මේ පිළිම නිදහස් වෙනවා කියන එක මේ ලෝක දෙක නෙමෙයි මේක හිත හැදෙන බව හොඳට තේරෙනවා. එක සෙන්ස් එකක් ඕෆ් එයාගේ. ඇස් පේන්නේ නැහැ. ඒ හින්දා ගොඩක් දෘෂ්ටි නැහැ. එයාට හාමුදුරු ඒ හාමුදුරු ස්වරූපේ කොහොම පේනවද? කොහොම මැවෙනවද? අපට මැවෙන එක හරියද එතකොට? අපිත් ඇස් අරගෙන අන්දයි. අපිත් ඇස් අරගෙන අන්දයි. ඒ අන්ද මහත්තයා අපේ හාමුදුරු කියන මට හාමුදුරු උට්ට ගියට පස්සේ දානවල කිව්වා මම බලන් හිටියේ උන්වස් දැකලා කියනවා නෑ අපේ හාමුදුරනේ ඔබ වහන්සේට බලන් හිටපු මහත්තයත් එක මම උදේ වගේ ධර්ම සාකච්ඡා කරා. හිතා ගන්න බැලුවේ කියන කරුණු හොඳට අත්දැකීමෙන් කතා කරනවලු. බලන්න පිටුනි දුරු කතරක් ගෙනා ගෙවාගෙන රටවල් ගාණක් පහු කරගෙන කිලෝමීටර් ගාණක් පහු කරගෙන මිනිස්සු වෙනවා. හැබැයි ගොඩක් ධර්ම දීපේ ඉන්න මිනිස්සු සහ අපිත් ගොඩක් වෙලාවට ඇස් අරගෙන අන්දයි. මට එකපාරම දැනුනේ දැන් ගිහි කාලේ වගේ අපි හිටන අපි කියයි මොනව බලන්න එනවද කියලා. විහිළුවකුත් කරයි. ඇතර මොනව බලන්න එනද? ඒතර ඇස් අරන් ගියේ අපිත් බලලම දාවේ. ඉස්සරහ තේරේ බලන්න නැති බව. බුදුහාම දේශනා කරේ අන්ධය කියලා. අන්ධ කට්ටියරම නෙමේ අවිද්‍යා තුෂ්ණාවලින් වැහිල්නම් ඇත්තටම යා කවුද? අන්ධයි. හදාගත්ත ලෝකයක් බලබලින්නා මිසක් ඇත්ත ප්‍රകൃතිය දැකලා නැහැ. දැන් පේනියා අපිට ඉස්සර යම් මේක බලාගෙන බලන්න කොච්චර පින්වන්තද කියලා. කියන්නේ ඒක මතක් වෙද්දි පවා මම දැක්ක අපේ හාඳුරු ඔක්කොම බලන් හිටියා. ඒ ස්වාමීන් වහන්සේලා පවා පුදුම ආශිර්වාද එක් වෙනවා. එහෙම දකීදි මොකද මේ පුදුම වීරිය. ඇස් නොපෙනෙන ඇස් පෙනෙන මිනිස්සුෙකුට මෙතන සම්මුති ඇස් පෙනෙන මිනිස්සුෙක්ට ඇවිල්ලා අද්දෝනකන කිව්වොත් මේ අද්දික දෝනකන සමට එන්න බෑ. එක්ක ලැජ්ජයි, තරුණ මිනිස්සෙක් නෙමෙයි, තරුණ මහත්ෙක් නෙමෙයි, ලැජ්ජයි. හැබැයි බාන දුරු කතරක් ගෙවන් ඇවිල්ලා එයා දෝවණේ කරලා ගියේ ආර්ය මහා සංඝරත්නයේ අත් නෙමෙයි. එයා දෝවණේ කරගත්තා එයායි කෙලස්. ඒකයි පිටුනේ මේ දහම 2040 50 30න් පස්සේ බලන්නකො මොකද වෙන්නේ කියලා. 30න් පස්සේ බලන්නකො. හැබැයි ඒකත් තේරෙන්නේ දාට ධර්මයේ දැකම දැක්කොත් විතරයි ඈ. නැත්තම් අර මම මුලින්ම කියේ පංචවරිල්ල බුදුහාමුදුරණලා ඒ දේවදත්ත. ඒ වෙලාවේ දේව බුදුහාමුදුරු දැක්කේ නැහනේ හිටපු කට්ටිය. බහුතරයක් දැක්කේ නැහනේ. ඉතින් බුදුන් දැක් නැති ඉඳන් ඒ වරය වරයත් එක ගියානේ. ඒ වගේ තමයි ඉතින්. 2030 35 දී මේක වෙනස් වෙනවා. ලොකු වෙනසක් වෙයි මේ ලෝකේ පිළිගත් එකම දර්ශනය මේක වෙනවා. නැත්තම් ඔබේ මගේ ඉතිහාසේ නම් හෙවත් මගේ ජීවිතේ නම් කිසිම දවසක මං අහලා නැහැ මේ අන්ධ කට්ටිය ඔච්චර උත්සාහ කරනවා කියලා. අනික මේ විදේශිකයෝ කොච්චර ඇද්ද? ඒකයි කොහොමද මේ සම්ප්‍රේෂණය වෙන්නේ? මේ මෙහෙ ඉන්න අපේ සමහර සුදු හාඳුරු ඉන්නේ, ওই මහත්තුරු ඉන්නේ. ඒ පුදුම භක්තියක් ඒවා. අපිට නම් හිතෙන්නේ වැරදිලා ගිහින් විසිවිලා ඉපදිලා මිසක් මෙහෙ ඉන්න මිනිස්සු කියලා. මේ සමහරට අපේ අනගාරික මහතුන් නැති තරම් හැඟීමක් තියෙන ශාසනය ගැන. හැබැයි දෘෂ්ටි නැචර පින පතිරූප දේශවාසල ඉපදුනත් පින. ඒකයි ප්‍රත්‍යන් දේශවාස ප්‍රත්‍යන් දේශවල ඉපදුනත් පින. ඒක වෙනස් කරන්න බෑ. පින ওই දෙකම පිනම තීරණ වෙන්නේ. හරි, ඒ කතාවෙන් හරි. එතකොට ටක් කළ වෙලා යනවා. දත් එදා වගේ වෙනවා. හරි, එතකොට දැන් ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? හිතේ. දැන් හිත කොහෙද තියෙන්නේ? දැන් අපි ගෙනාව අමාරුම තැනට. ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? හිතේ. හිත දැන් හැබැයි හිත තියෙනවද? හිත අපට දැන් අපි කියන්නේ හිත තියෙනවද නැත්නම් හිත නැද්ද? හිත උපදින එක දහමෙන් දන්න එකනේ. හිත මොකද්ද? හිත තියෙනවා. හා, දැන් තියෙන හිතේනේ. හිත තියෙනවා, තියෙන හිතේ තමයි මේ දැන් තරහ කියන එක. දැන් තරහ ගිය බව, දැන් තරහ ගිය බව දන්නවා. දැන් ඒක දන්නේ කොහෙන්ද? ඒක මොකෙද දැන් තියෙන්නේ? හිතේ. දැන් හිත තියෙන්නේ කොහෙද? ඈ, දැන් මෙතනින් එහාට යන්න වෙනවා. දැන් මෙතනින් එහාට විද්‍යාවට කියන දිහාවක් නැහැ. විද්‍යාව එක එක දේවල් කියයි. අන්දගෙන ක්වොන්ටම් දක්වා කතා කරා. එතනින් එහාට බුදුහාමර කතා කරන ශුද්ධාශ්‍රය ගැන. එතනින් එහාට තමයි බෙන්න මේකට තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. හිත. අර ප්‍රශ්නේ පටන් ගත්තේ බෙන්න මේක මූලික කරගෙන. එක්කෝ ආවා රූප රූපයක්. අර තරහ ගියේ දැන් ඉස්සල්ලාම අපි ඇතන්නේ යන් තරහ ගියේ. එක රූප රූපයක් ආවා. නැත්තම් ආවා ශබ්ද රූප නේද? ශබ්ද රූප නෙමෙයිද? පේනවද? දන්නේ පේනවද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ගැලීවි. රූප නම් අපි දන්නවා ඇහැට පේන්නේ මොනවද? අපි දැන ගමුකෝ ඇහැට පේන්නේ මොනවද? රූප. කනට ඇහෙන මොනවද? ශබ්ද, රූප. නාසයට මොකද්ද? ගන්ධ, රූප. ඒකනේ කරුළ බඳි කරුළ කැල්ල මැවිලා ඉන්නේ. සුවඳක් විතරක් දාවේ, ගන්ධයක් ගන්ධස්තරයක් විතරක් දාවේ. සුවඳ මේ රූප හැඩයක් හැදුන්නේ නැද්ද? හැදුනා. රූප ශබ්ද ගන්ධ ස්පර්ශ කියලා ලිව්වේ. හරිද? එතකොට මේ රූප ටික මේ හැදුනා රූප හැම එකම රූපයක් හැදෙන රූප. එතකොට ඇහැයි රූපය ගැටෙද්දි කණයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි කයයි පහසයි එක දැන්න ගමු. අනික මන දැන්මයි තියමුක දැන්ට. ඒදි හැදෙන රූපය අපි දන්නවනේ හොඳටම කන රූපෙන්නේ නැහැ කියලා. ඇහැනං හා කියමු රූප එනවා කියලා අපි ගමුක දැන්ට හා. කනට එන්නේ ශබ්දයක් නේද? ඒවත් කම්පනයක් නේද? කම්පනයක් යදී රූපයක් හැදෙනව නේද? ඔය රූපේ හැදෙන්නේ කොහෙද? ගන්ධයක් යද්දී රූපයක් හැදෙනව නේද? නාහෙන් රූපයක් රිංගුවද නාහෙන් ගන්ධයක් රිංගුවද? දැන් මේ සෙන්ස් එක කරහන අපි කිව්වා මේකට අපි තුමුක මේක අපි ගමුකෝ හා මේකට පේන්නේ නැහැ අපි තුමු මේකට පේනවා කියලා ගමුකෝ හාය දැන් පිළිගන්නවනේ කා කනට රූප පේන රිංගුවද නාසයේ රූප රිංගුවද කයේ රූප රිංගුවද? හැබැයි ඔය හැම තැනම ශබ්දයක් එක්ක වුණත් ගන්ධයක් එක්ක වුණත් රසක් එක්ක වුණත් ස්පර්ශයක් එක්ක වුණත් හැදුණා නේද රූපයක්? ඒ රූපය පෙනුණද ඒ රූපේ හැදුණද? දැන් මේ වෙලায় රූප පේනවද රූප හැදෙනවද? මේ සද්දත් එක්ක රූප සද්ද ඇහෙනවද ශබ්ද රූප හැදෙනවද? ගන්ධත් එක්ක ගඳ සුවඳ විඳිනවද ගන්ධ රූප විඳිනවද? ගන්ධ විඳිනවද ගන්ධ රූපේ විඳිනවද? ස්පර්ශයත් එක්ක ස්පර්ශ විඳිනවද ස්පර්ශ රූපේ විඳිනවද? එහෙනම් මේ රූපය කියන එක මේ රූපය කියන එක හැදින්නේ කොහෙද? රූපය කියන එක එහෙනම් රූපය කියන එක එහෙනම් මේ තාම ද්විමානික දැන් මේක දැන් තාම මෙතන කතා කරන්නේ නැහැ. දැන් මේ වෙලාව තාම මේ රූපේ සංඥා සංකර විඥාන නෙමෙයි. තාම නිකන් අපි දන්න රූප අපි පිළියර මේ තියෙන රූප තියෙන රූප ටිකක් තියෙන මේ තියෙන රූප ගැන කතා කරන තාම. ආ තියෙන රූපය තියෙන රූප ශබ්ද රූප දැන් අපි දමුකෝ ගෙදර දැන් මං කියනවා ඔබතුමාගේ ගෙදර දැන් හැදුණේ රූපයක් ඒක තියෙනව නේද? ආ ඒක හැදුණනේ ඒ තියෙන රූපේ හැදුණේ දැන් කොහෙද? හිතේ. එහෙනම් තේරෙනවද රූප කියන එක හිතේ හැදෙනවා කියලා? එහෙනම් මේ තියෙනවද හැදුනට පස්සේ තියෙනවා කියලා හිතුණද? මේ හිතේ දේවල් තියෙනවද නැත්නම් මේ ඇසයි රූපයි කනයි ශබ්දයි නාසය ගන්ධයි දිවයි රසයි කය පහස මේ සිදුවීම් නිසා එක එක සිදුවීම් නිසා මේවා හිතේ හැදෙනවද හැදුනට පස්සේ තියෙන බව හැඟෙනවද නැත්නම් ඇත්තටම තියෙනවද? හිතේ හැදුනට පස්සේ අපි හිතන අය කොහෙ තියෙනවද? හිතේ තියෙනවා කියලා අපට හැඟෙනවා. එහෙනම් මේ සියලුම රූප කියන්නේ හිතේ තිබ්බ එව්වද හැදුනට පස්සේ හැඟෙනේවද? එහෙනම් මේ සියලුම රූප තියෙනව නෙමේ කොහොම හරි කමන්නේ හැදෙනවා හැදුනට පස්සේ තියෙනවා කියලා හැඟෙනවා. එහෙනම් මේ ලෝකේ දේවල් අල්ලගන්න මේ ලෝකේ දේවල් එහෙනම් මේ ලෝකේ දේවල් තියනවා ඉන්නවද තිබුණ හිටියද තියෙන්න තියෙනවා ඉන්න තියෙනවද? ඒ කියන්නේ අතීතයේ තිබ්බ හිටියද මේ මොහොතේ තියෙනවා ඉන්නවද අනාගතයේ තියෙන්න තියෙනවා ඉන්න තියෙනවද? එහෙම නැත්තම් ඔය තුනම ඇසයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි කයයි පහසයි මනයි ධම්ම ඔස්සේ හැදුනට පස්සේ හිතට හැඟෙනවද? එහෙනම් මේ අතීතයේ තිබ්බ තියෙන අතීතයේ තිබ්බ මේ මොහොතේ තියෙනව අනාගතයේ තියෙන්න තියෙනව අතීතයේ හිටියා අතීතයේ හිටියා මේ මොහොතේ ඉන්නව අනාගතයේ ඉන්න තියෙනව හෙවත් මේ අපි දරන් ඉන්න ලෝකය අපි රාග දේශ මෝහ වලින් මේ දරන් ඉන්න ලෝකය අපි දරාගෙන දුක් විඳින ලෝකය සැප හොයන ලෝකය කියන එක මේ සමස්ත ලෝකය කියන එක, අපි විඳින ලෝකය කියන එක හිතේ හේතු ප්‍රත්‍යයෙන් හැදෙනවද, එහෙම නැත්නම් හැදුනට පස්සේ තියෙනවා කියලා හිතෙනවද? එහෙනම් අපි මේ හදාගත් ඒවා තියෙන්නේ හැදුන දේවල්ද තියෙන්නේ? ඇසයි රූපයයි එක එක මම්ම කියන මේ රූපය බව දැන හඳුනාගත් එක හදාගත් එකක් දැන හඳුනාගත්තද? ශබ්දය බව හදාගත්තත් දැන හඳුනුණාද? එහෙනම් ඒ හැම එකක්ම සිදුවීමක් නේද?
අදත් වෙලාව නැහැ මාර වැඩේ වෙන්නේ මේක. විනාඩි 5ක් විතර තව තිබ්බනම් නේද? එදත් මේකමයි උනේ, මෙතෙන්න ගියේදී ඉවරයි. අර නායකහරු ඉටිපන්දන් දෙගෙන කීවාගේ තමයි. තව පින් කරන්නේ වෙයි. පැය පහක් දැන් ඉඳන් මෙතනින් යන පැය පහක් තව කතා කරන්න පුළුවන් ඕන නැහැ. මේ තව කතා කරේවත් නැහැ. මේ සිදුවීම ගැන කියන්න යන්නේ. දැන් බලන්න කීවේ කොහෙන් අරනේ කවද නායකහරු හවස කියාද කොමල් උන්නස කියයි. බලන්න මේ හිතේ දේවල් තියෙනවද? එහෙම නැත්තම් මේ රූප හිතේ හැදෙනවද? තියෙනවද නැත්තම් හැදුනට පස්සේ තියනවා කියලා හැඟෙනවද? එහෙනම් මේ ඉන්නවා තියනවා කියලා ගත්ත හැම එකක්ම තියෙන දේවල්ද හැඟෙන දේවල්ද? අතීතයේ සම්බන්ධ වේවා, මේ මොහොත සම්බන්ධ වේවා, අනාගත සම්බන්ධ වේවා, මේ සියලුම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම හේවත් මේ මම කියලා ගත්ත සියල්ලම, ඒ සියල්ලම තියෙනේවද හැඟෙනේවද? එහෙනම් ඔය මම කියන්නේ ඉන්න එකක්ද හැඟෙන එකක්ද? එහෙනම් ඒ හැඟෙන්නේ ස්ථිරව තියෙන එකක්ද, නිච්ච දෙයක්ද, නැත්නම් ඒ ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හිතට හැඟෙන එකක්ද? හිතට හැඟෙනවා. ඇසයි රූපයයි, කනයි ශබ්දයයි, නාසයයි මේ සිදුවීම් සිදුවෙද්දී හැඟෙනවා. ඒ හැඟුණ රූපයක් බව හැඟිලා ශබ්දයක් බව හැඟෙද්දී, හෙවත් රූපයක් හඳුනාගෙන ශබ්දයක් බව හඳුනාගද්දී අරක මේක බවට පත් උනාද නැත්නම් වෙනම දෙයක් හැඟුණාද? රූපය ශබ්දයේ බවට පත් උනාද නැත්තං ඒක සිදුවීම් දෙකක්ද? සිදුවීම් දෙකක්. හැබැයි අපට හිතෙනවා රූපේ දැක්කෙත් කවුද? මම. ඇහුවෙත් කවුද? මම. ඔය යටින් හැදෙන අවිද්‍යා තෘෂ්ණා නිසා මේ හැම එකටම අයිතිකාරත්වයේ පනව ගන්නවා. ඕකට කියනවා වෙන් කර ගන්නවා කියලා. වෙන් කර ගන්න හදනවා. වෙන් කර ගන්න හැදුවට, වෙන් කර ගන්න උත්සාහ කරාට හිතක් 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 ගානේ ඇත්තර උනේ මොකද්ද? හැඟුණා. ඒක හැඟුණේ කොහාටද? හැඟුණේ කොහාටද? හිතට. ඒක කොහෙද තියෙන්නේ? තියෙන තැන කියන්න පුළුවන්ද? බෑ. හේතුම් පටිච්ච සම්බෝධං. හේතුම් පටිච්ච සම්බූතං වුණා බඹයක් ඌ කය ඇසුරු කරගෙන. හැදුන තැනක් පෙන්වන්න පුළුවන්ද? ඇයි බැරි? වෙන් කරන්න බැරි හින්දා. මේ කයත් අන්තිමටම පරමාණු දක්වා කඩලා එතනින් පස්සෙත් මේක තව කඩන්න පුළුවන් නම් මේක වෙන් කරන්න බැයි නම්, කයම වෙන් කරන්න බැයි නම් හිත වෙන් කරන්න පුළුවන්ද? බෑ. හැබැයි වෙන් කරන්න බැරි වුණාට හැදෙන්නේ නැද්ද? හැදෙනවා. හැදෙන එකද ප්‍රශ්නේ, හැදෙන එකේ වෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා පිළිගත් එකද ප්‍රශ්නේ? තියෙනවා කියලා පිළිගත් එකයි ප්‍රශ්නේ. ඇත්තටම තියෙනවද? තියෙනවා කියලා හැඟෙනවද? හැඟෙනවා. එන රූපයක් බව හැඟුණා, සද්දයක් බව හැඟුණා. ඔය දෙකේ සම්බන්ධයක් තියෙනවද? නෑ. දිත්තේව දිට්ට මත්තං, සුතේව සුත මත්තං,
දිට්ටේව සුතේව මත්තං කිව්වේ නෑ. ඒ දෙක දෙකක්. ඔය දෙක සිදුවීම් දෙකක්. ඔක කාට දුනේ? ඔක දැන් කාටද වෙන්නේ? කාටවත් වෙනවද? මෙහෙම වීමක් වෙන බව හිතට හැඟෙනවද? හැඟෙනවා. ඔක කාටද වෙන්නේ? නැත්තම් ඇත්තටම හැඟෙනවද? හැඟෙනවා. හිතට හැඟෙනවා. හිත තියෙන තැන වෙන් කරන්න පුළුවන්ද? බෑ. කය වෙන් කරන්නත් බෑ. අපි දැන් මෙතන ලාවේ ඈ. වෙන් කරන්න දෙයක් හම්බුනේ නෑ. මතකද කතාව? උඩෙන්දලා ආව හම්බුන්නේ නෑ. හිත ළඟට ආවා, හිතේ තියෙනකලක් ගත්තා. අන්තිමට හිතවත් වෙන් කරගන්න හම්බුණාද? බෑ. අන්තිමටම හිතේ හැදෙන රූප විතරයි ඔක්කොම. ශබ්ද රූප, ගන්ධ රූප, රූප ඔක්කොම රූපයක් තමයි හිතන්නේ. එහෙනම් ඒ රූපය හැදෙන තැනවත් හොයන්න පුළුවන්ද? හැබැයි හැදෙනව නේද? හැදෙද්දි දැන හැදින්නව නේද? හැදෙනවා දැන හැදින්නවා. දැනගන්නවා හඳුනගන්නවා. මේ හිතේ කාර්යයන් දෙකයි ඇත්තරම තියෙන්නේ. වේදනා සංඥා කිරීම විතරයි. ඇත්තට මොකද කරන්නේ? දැනගන්නවා හඳුනගන්නවා. දැනගන්නවා හඳුනගන්නවා. ඒ සිදුවීම ඒ මොහොතට වෙන හේතුම් පටිච්ච සම්භූතං හේතු ප්‍රත්‍යයෙන් ගැළපිලා බැඳිලා මේ විද්‍යාමාන ස්වභාවය රූපයක්ද ශබ්දයක්ද ගන්ධයක්ද රසයක්ද කියලා නාම ධර්ම ඔස්සේ මොකද කරන්නේ? ඇත්තටම දැනගන්නවා හඳුනගන්නවා. ඕකේ සම්බන්ධයක් තියනවද? බෑ. සම්බන්ධයක් නෑ. හෙවත් ඕවා වෙන් කරන්න පුළුවන්ද? බෑ. ඇයි වෙන් කරන්න බැරි? වෙන් කරන්න බැරි මේ සියල්ලම කයක් නිසා. කයක් කියන්නේ ඇඟක් නෙමෙයි, සමූහයක්. හෙවත් හේතුන් පටිච්ච සම්භූතං. හේතු කොච්චරක් තියෙන්නේ නැද්ද? ඉන්ෆිනිටි, අනන්තයි. ඒකේ මූලික හේතු පහ මේ හේතු ප්‍රත්‍ය කරගෙන ගණන් කරන්න බැරි හේතු ප්‍රමාණයක් එක්ක හැදෙනවා හිතක්. ඒකයි බුදුරජාණන් වහන්සේගේ වාදයේ හේතු ඵල වාදය. අපේ වාදෙ මොකක්ද දන්නවද? ඵල හේතු වාදය. අපේ හේතු අපේ ඵල කියන මොකද? අපට හැම වෙලාවෙම ඵලය ඇත්ත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපට බෙන්න මෙව්ව ඔක්කොම ඇත්ත වෙච්ච ඒවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වාදෙ මොකක්ද? හේතුඵල. ගෙදර කියන්නේ හේතුවක්ද ඵලයක්ද? හිතට. දැන් අපි කියනවා ගෙදර. ගෙදර කියපු ගමන් හේතුම්පටි සම්භූත වුණා. හේතුටි ගැළපිලා බැඳලා විද්‍යාමාන. මොකද්ද විද්‍යාමාන? හේතුද ඵලයද? ඵලය. එතකොට අපිට ඵලය හැම වෙලාවෙම ඇත්තයි නේද? ඒ නිසානේ මෙහෙම වෙලා තියෙන්නේ. වැ බුදුහාමර කිව්වා හේතුව පැත්තල එන්න බලන්න. හේතු පැත්තල එන්න බලන්න. වෙන් කරගන්න දෙයක් හම්බෙන්නේ නැති වෙයි කියලා. අපි ඵලය ඇත්ත කරන් යනවා. යන්න යන තවත් හම්බෙන්නේ මොනවද? ඵලම තමයි හම්බෙන්නේ. ගේ කඩපුවාම හම්බෙනවා වහලේ. වහලේ කඩපුවාම හම්බෙනවා උළු. උළු හම්බෙනවා පරමණ. ඕක තියෙන එව්ව හම්බෙනවා මිසක්. සත්‍ය තේරෙයිද? අය දවසක් කතා කරමු මේක ටිකක් ගැඹුරු තැනක්. මේ ලෝකෙට අවිද්‍යා තුෂ්ණා සහගත මනසට හැම වෙලාවෙම මේ ලෝකේ ඵලයවල් ඇත්ත වෙලා. හේවත් ඇත්ත වෙලා කියන්නේ ඒවා හිතන් ඉන්නවා තියෙන දේවල් කියලා. ඉන්න දේවල් ෆික්ස්. හැබැයි බුදුහන් දෙනා කරන මේ හැම එකම කයක්. හේතුන් නිසා හටගත් දෙයක්. ඒකයි දුක්ඛ ලක්ෂණය මතයි මේ හැම දෙයක්ම හටගන්නේ. ඒක ලක්ෂණයක්. හේතුන් නිසා හටගත් දෙයක්. කොහෙද හටගන්නේ? කොහොමද හටගන්නේ කියන්න බෑ. ඒකයි බුදුහන් දේශනා කරන්නේ බඹයක් වූ කය තුල මම ලෝකය පනවමි. ලෝකය පනවන්නේ මම බඹයක් වූ කය තුල. එහෙනම් ලෝකය කියන්නේ මොකද්ද? ওই බඹයක් වූ කය තුල හැදෙන දැනගන්න ස්වභාවයල් ටික හඳුනගන්න ස්වභාවය. එහෙනම් ලෝකයේ අවය කරන තියෙන ලෝකයේ ගිහිල්ලාද නැත්නම් මේ ආපස්සට ඇවිල්ලා මේ කයේ තියෙන ස්වභාවයේ ඇත්තම හිතෙන් අවබෝධ කරලාද? කයේ තියෙන ස්වභාවයේ හිතින් අවබෝධ කරන්න ඕන. ඒකයි ප්‍රශ්න එළිය නෙමෙයි තියෙන්නේ. ලෝකේ එළිය නෙමෙයි තියෙන්නේ. ලෝකයේ කියන එක බාහිර සතර මහා ධාතුව කියන එක එකමක හේතුවක් විතරයි අර හට ගන්න ඵලයට. ප්‍රශ්නේ හැදෙන්නේ සම්පූර්ණෙම හිතේ. ඒ හැදෙන ප්‍රශ්නේ තියනවා නෙමෙයි, තියනවා කියලා හැඟෙනවා. එහෙනම් හිත කියන එක හැම වෙලාවෙම හිතේ කාර්යභාරය කියන්නේ වේදනා සංඥා දැනගන්නවා, හඳුනගන්නවා. බුදුහාමුදුරුවෝ බාහිර කියෝක. බාහිය මෙලක දේවල් තියනව නෙමේ, ඉන්නව නෙමේ. දැක්කොත් දැක්ක පමණද. දිට්ඨේව දිට්ඨ මත්තං, සුතේව සුත මත්තං, අන්තර විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. කරුණු හයයි තේරුණා කිව්වා. ඇත්තම ඔච්චරයි. සිදුවීමක් අඩුම ගානේ පේනද මේ රූප ටිකවත් හැදෙන්නේ කොහෙද කියලා? ගන්ධ රූපේ කොහෙද හැදුනේ? නහය හැදුන්නේ, ඒක හැදුනේ කොහෙද? හිතේ. මේක දැන් පස්තාවට තේරුම් ගන්න හවස තව දේ තේරුම් කරලා දෙයි. ඇතන වෙලා නැහැ. මෙතන තව පැයක්වත් ආවෙ නැ කියන්න දැන්ට වෙන 10 පාරක් වුණා. චුට්ටක් කර අඩු ගානේ ප්‍රශ්නකින් ආපහු එන විදිහ තේරුණා නේද? මං හිතන්නේ රාගදේශ මොහොත උන මොහොම ගේන්න. තව දේශේවත් ඉවර කරන්න බැරුණා මම පේනවනේ. දේශේ ගත්තේ ළඟම අත්දැකීම නිසා. ආපස්සට එන්න එක තැනක් එයි. එක තැනකදි තේරෙයි. ප්‍රශ්නේ තියෙන්නේ හිතේ කියලා. එතනින් පස්සේ ඔබ දිනන පටන් ගන්නවා. ඊට පස්සේ තමයි මේ එන්නේ. මේ දහම තියෙන්නේ අත් විඳින එකක්. අත් විඳිනවා. අත් දැකීමට අරන් අත් විඳින්න පුළුවන් එකක්. ආන්ගේ ධර්මයේ ඔබ හැම දිනාටම අවබෝධ වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරා. හැම දිනාම නිබ්බාන පරම සුඛයෙන්ම සුඛිතර වෙත්වා. සූපත් වේවා.